හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරය දීලා නමස්කාරය කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද අපි ආරම්භ කරන්නේ තවත් මේ බුද්ධ භාවනාවේ එක පියවරක්. මේ සැප්තැම්බර් මාසේ මේක අද පටන් ලබන සිකුරාදා දක්වා දින හතක්ම උදේ හවස මේ භාවනා වැඩසටහන පවත්වනවා. මේක කවුරුත් තේරුම් ගන්න ඕන සම්මත සම්ප්‍රදායික භාවනා වැඩසටහනකට වඩා හුඟක් වෙනස්. මේක බුද්ධ භාවනාවක්. ඒක නිසා නිවන් දකින්නට උපකාර වන බුද්ධ භාවනාව එකක් සම්මතයෙන් ධ්‍යාන ලැබලා, චේතෝ විමුක්තිය ලැබලා, අභිඥා ලැබලා යම් යම් ඉදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එහෙම භාවනා ක්‍රමයකුත් බුදුහාමුදුරුව බුදු වෙන්නට පෙරත් අදත් හෙටත් මතුවටත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුද්ධ කියන වචනේ තේරුම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දැමීම. මේක හිතේ, තම තමන්ගේ හිතේ උපදින දෙයක්. රාග බව, ද්වේෂ බව, මෝහ බව අලුතෙන් උපදිනවා. ඇහැ කන නාසය දිවකය මන අසංවර විදියට නොහික්මුණු විදියට වැරදි විදිහට පාවිච්චි කරනකොට රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතක උපදිනවා. ඒ හිතක උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව පවතිනාකල් උපදිනාකල් කර්ම බීජ ශක්තියක්, විඥාන බීජ ශක්තියක්, උත්පත්ති බීජ ශක්තියක්, පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන ශක්තියක් තමන් නොදැනම තමන් තුළ උපත ලබනවා, සමුදය වෙනවා. මේකට කියනවා සමුදය වෙනවා කියලා. ඒ නිසා දැන් මේ සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදීම තමයි සමුදය කිව්වේ, සංඋදය. ඒ සම්බන්ධතාවය උපදින්නේ රාගය කියන ප්‍රිය දේට ඇලීමෙන්, ද්වේෂය කියන අප්‍රිය දේට ගැටීමෙන්, ඒ වගේම මෝහය කියන ප්‍රිය අප්‍රිය අතර පැරදිසේ මැනීමෙන්. දැන් ඒක නිසා රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදින තාක්කල් කෙනෙකුට නිවනක් නැහැ, විමුක්තියක් නැහැ, දුකක් උරුම වෙනවා, පැවැත්ම පාත්වගෙන යනවා. මේ පැවැත්ම කියන එකේ තේරුම බුද්ධ දේශනාවට අනුව රාගය, ද්වේෂය, මෝහය පාත්වාගෙන පාත්ත දිගටම පාත්වගෙන යනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවනම් රාගය, ද්වේෂය, මෝහය හිතේ උපදිනවනම්, රාග බව, ද්වේෂ බව, මෝහ බව උපදිනවනම් ඒක තමයි පැවැත්ම. ඒක තමයි ජීවත් වීම. ඒක තමයි සංසාරීය ගමන. ඒක තමයි දුක් පැවැත්ම. ඒ නිසා මේ දුක කියන එක වෙන කවුරුවත් නිර්මාණය කළා හදලා දීපු දෙයක් නෙමේ. මේක තමන් හොඳටම තේරුම් ගත යුතුයි. මේ දුකට මුළු හේතුවක් තමන් විසින් කරනවා. දුක කියන්නේ මාගදී භාෂාවේ මේ බුද්ධ භාෂිතේ දෙවෙනි වේශය දෙක කියන අර්ථය. එක තමා සුඛ. අපි හැම දෙනෙක්ම, හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ඔය කැමැත්තෙන්, චන්ද රාගයෙන්, පටිච්ච වීමෙන් කරන සියලුම දේ කියන හිතන සියලුම දේ කරන්න කියන්නේ හිතන්නේ සැපක් බලාපොරොත්තු වෙන. හැබැයි ඒ සැප ආස්වාදයක් ලෙස ලැබෙන්න පුළුවන්. ලැබුණට ඒ සැප ඒ ආකාරයට නිච්චසේ, සුඛසේ, අත්තසේ තමන්ගේ කැමැත්ත අනුව ඍෂිසේ, මනාපසේ නවත්තන්න, පවත්වන්න පුළුවන් කෙනෙක් කිසි විශ්වකර්මයක, කිසි අරහතුන් වහන්සේ කෙනෙක්, බුදු කෙනෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක් නැහැ. එයාට ඒක පාලනය කරන්න බෑ. ඒ කාටවත් ඒක පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි සැප බලාපොරොත්තුෙන් ඇහැ කන නාසය දිවකය මනහය පාවිච්චි කරනවා නම් ඒක කෙලවර වෙන්නේ දුකෙන්. ඒක තමයි ධර්මතාවය. ඒක නියත ධර්මතාවයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක නියතියක්, න්‍යාය ධර්මයක්. ඉතින් ඒක නිසා සියලුම පෘථග්ජන පුද්ගලයන් සැප බලාපොරොත්තු වෙලා කටයුතු කරන තාක්කල් අවසන් වෙන්නේ, උරුම වෙන්නේ දුක. මේකයි බුද්ධ දේශනාවේ හරය. හේතුව වෙනස් කරගත්තොත් අර දුකට මුල් වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ හේතුව වෙනස් කරන්න පුළුවන් වෙනවා. හේතුව වෙනස් කළොත් ඵලය වෙනස් කරන්න පුළුවන්. ඒකයි පටිච්ච සමුප්පාද ධර්මයේ කිව්වේ. ඉතින් ඒක නිසා බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්නේ, ලෞතරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකයාට මේ ධර්මතාවය කියන්න. මේ ධර්මතාවය තමයි අනිත්‍යං දුක්ඛං අනාත්ත ධර්මතාවය. එහෙම නැත්නම් අටක්‍රා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. ඒ මිසක් ලෞතරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නහි සීල වතං හෝති. සිල් වතක් මිනිස්සුන්ට කියලා උගන්නලා සිල් රකින්න කියා දෙන්න නෙමේ බුදු කෙනෙක් බුදු වෙන්නේ. මොකද සිල්වත රැකීම අර මහා සම්මත රජුරුවන්ගේ කාලේ පටන්ම බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් සිල්වත රකින්නවා. දැන් බෝසත්තුමා මව් කුසේට ආවහම මහාමායා දේවියගේ කුසේට ඒ මහාමායා දේවිය අෂ්ටාංග උපෝසත සීලයම සමාදන් වුණා. එහෙනම් ඒක බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමේ, සම්මතයෙන් සම්ප්‍රදායෙන් පැවැත්වගෙන එන දෙයක්. ඒක තමයි අදත්. අදත් සිල්වට රකින්නවා. ඒක හොඳයි, වරදක් නැහැ. ඒක කිසිම පාපයක් අපිට දැක්ක සාධාරණයක් නැහැ. සිල්වට රකින්නවා නම් ලෞකික වශයෙන් හොඳයි. ඒක ලෞකික සීලයක්. නමුත් මිනිස්සු විසින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත්, සංවර සීලයේ පිහිටියොත්, සතර සංවර සීලයේ පිහිටියොත්, එතෙන්දී ඊට වඩා එහා ගිය අර පිරිසිදු වීමක් සිත තුළ ඇති වෙනවා. ඒ නිසා මේ බුද්ධ භාවනා වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙකුගේම හිත පිරිසිදු කරගන්නවා, පාරිශුද්ධත්වයට පත් කරගන්නවා. එහෙම නැත්නම් සුද්ධි, විසුද්ධි, පාරිශුද්ධි තුනම පියවර තුනක්. මුත්‍ති, විමුත්‍ති, පරිමුත්‍ති. මේක මාගදී භාෂාවේ වචන තුන, මුත්‍ති, විමුත්‍ති, පරිමුත්‍ති. පස්සේ කාලෙක ඒක සුද්ධි, විසුද්ධි, පරිසුද්ධි කියන වචන තුනෙනුත් විග්‍රහ කළා. ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ, සත්වයන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, භූතයන්ගේ, පිරිතයන්ගේ මේ තල 31 තුල ඉන්න සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ හිත අර ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා කිලුට වෙනවා. ඉතින් ඒක නිසා ඒ කිලුට වෙන සිත පැවැත්මට උපකාර වෙනවා, හේතු වෙනවා, පාත්‍රම පාත්‍රාගෙන යනවා. යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනි කියලා මේක බුදුහාමුදුරුවෝ දේශනා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ ධර්මය, බුද්ධ භාවනාව උපකාර වෙන්නේ හිත පාරිශුද්ධත්වයට පත් කරගන්නටයි. ඒ මිසක් හිත දියුණු කරගැනීමක්, සංවර්ධනය කරගැනීමක්, හිත හදාවඩා ගැනීමක් නෙමේ මේකේ තේරුම. ඉතින් ඒක නිසා හිත හදාගන්නේ, වඩාගන්නේ, දියුණු කරගන්නේ, සංවර්ධනය කරගන්නේ මේ පැවැත්ම සඳහා. එතෙන්දී පැවැත්මයි පාත්වගන්නේ හිත දියුණු කර ගැනීම. නමුත් හිත පාරිශුද්ධත්වයට පත් වුණොත් මේ පැවැත්ම තුළ අර කුණු කිලුටු කෙලෙස් ගති සියලු දේ ඉවත් කරන්න, අස් කරන්න, අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා නිවන් දකින්නවා කියන්නේ, ප්‍රඥා විමුක්තියට පත් වෙනවා කියන්නේ, මගපල ලබනවා කියන්නේ, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නවා කියන්නේ මේ හිත පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට පත් කර ගැනීම. පෘථග්ජන පුද්ගලයෙකුගේ ඇහැ කන නාසය දිවකය මන කියන දොරවල් හයට ඔය රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස, ධම්ම කියන මේ බාහිර ලෝකයේ ආගන්තුකෙහි උපගිලිටේන උපගිලිට්ටම් අර බාහිර උපගිලෙස් එකතු වෙනවා. ඒ එකතු වීමත් සමග හිත කිලුටු වෙනවා. මේ කිලුටු සිත දිගින් දිගටම, දිගින් දිගටම කිලුටු තත්ත්වයේම පවත්වාගෙන යෑම තමයි අසුතත් පෘථග්ජන පුද්ගලයෙකුගේ පැවැත්ම, ජීවත් වීම. ඒක නිසා අර කිලුටු සිතක් තියෙන පෘථග්ජන පුද්ගලයා බලන්නේ මේ පඤ්චස්කන්ධයම උපාදානය කරගෙන තමන්ගේ වසඟයට අරගෙන, තමන්ගේ පාලනයට අරගෙන, තමන්ගේ කැමැත්ත අනුව, මනාපය අනුව, රිස්ස අනුව ඒ පඤ්චස්කන්ධය තමන් සන්තිකයේ පාත්තන්. එකයි ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියපු ධර්මතාවේ වචන ටිකේ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, මේ හිත පිරිසිදු කරගත යුතුයි, පාරිශුද්ධත්වයට පත් කරගත යුතුයි. හිතේ පිරිසිදු බව පැවතුනොත් අර කුණු කිලුටු කෙලෙස් ගති එකතු වෙන්නේ නැහැ, එකතු කරගන්නේ නැහැ. අර ආයතනයක් ඇටියට අහක යන කුණු එකතු කරගත්ත දේ දිගින් දිගටම පවත්වන්නේ නැහැ, පැවතින්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, අයිති කරගන්නේ නැහැ. අර හිතේ පිරිසිදු බවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ හිත පිරිසිදු කර ගැනීමටයි බුදුහාමුදුරුව දේශනා කරවදාළ මේ බුද්ධ භාවනාව, මේ ක්‍රමය, මේ පිළිවෙත, මේ පරියාප්ති ධර්මය තේරුම් ගත යුත්තේ. ඒ මිසක් හිත හදාගන්න, වඩාගන්න, දියුණු කරගන්න, සංවර්ධනය කරගන්න ඔය මේ තමන්ට කැමති විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය උපාදානය කරගෙන පාර්ථ ගන්න නෙමෙයි. ඒක පෘථග්ජන ගතිය. ඒක අසුතවත් පෘථග්ජන ගතිය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මොන තරම් පංචස්කන්ධය උපාදානය කරගත්තත්, අල්ලගත්තත්, එකතු කරගත්තත්, අයිතියට ගත්තත්, පාලනයට ගත්තත් ඔය කිසිම දෙයක් අපි යනකොට මැරෙනකොට ගෙනියන්නේ නැහැ. අරගෙන ආවෙත් නැහැ. කිසිම කෙනෙක් අරගෙන ආවේ නැහැ. එනකොට නූල් පොඩක්වත් දෙයක්. යනකොට අරගෙන යන්නෙත් නැහැ. හැබැයි එනකොටත් අර ගති ගෙනාව. යනකොටත් ඒ හදාගත්ත ගති ගෙනියනවා. ඒකට හේතුව මේ කරජකය තමයි අපි මම කියලා සලකන්නේ. නමුත් මේ කරජකය අතින් තියෙනවා නොමැරෙන, විනාශ නොවන මනෝමය කාය. මනෝමය කාය දැන් එක පුද්ගලයෙක් ගත්තාම ඒ මනෝමය කාය අනන්ත අප්‍රමාණ අනවරත සංසාරේ ඒ මනෝමය කාය කියන එක එකම කායක්, එකම මනෝමය කායක් අද වෙනකන් දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන ආවා. ඒ මනෝමය කාය කර්ජකාය කියන කූඩුවක් හදාගන්න. ඔය කූඩුව තමයි මැරෙන්නේ. ඒ කූඩුව තමයි අපි හෝදලා, පිය දාලා, පිරිසිදු කරලා, සබන් ගාලා, අරව සුවඳ ගාලා, කවලා පොවලා සියලු දේ කරන්නේ ඔය කර්ජකාය. නමුත් කර්ජකාය මැරෙනවා, මනෝමය කාය මැරෙන්නේ නැහැ. මනෝමය කාය තුල කර්ම බීජ, විඥාන බීජ, උත්සත් බීජ, බීජ තන්පත් වෙනවා. අපි රාගයෙන් කටයුතු කරනකොටම තණ්හා අනුසය කියන බීජ, කර්ම බීජයක් තන්පත් වෙනවා. ද්වේෂයෙන් කටයුතු කරනකොටම අර පටිඝානුසය කියන බීජයක් තන්පත් වෙනවා. මානෙ මොහෙන් කටයුතු කරන වීමත් සමග අවිද්‍යානුසය තන්පත් වෙනවා. මේ තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය තමයි භව. රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒ රාග භව, ද්වේෂ භව, මෝහ භව තියෙන තාක්කල් කර්ම බීජ තියෙනවා, මනෝමය කය බීජ තියෙනවා. මනෝමය කය කරන්නේ එක බීජයක් අරගෙන පැල කරලා චිත්තජ කායේ උපකාරයෙන් අලුතෙන් කූඩුවක් හදලා, කර්ජ කායක් හදලා නැවත අර දේවල් උපාදානය කරගෙන, එකතු කරගෙන, අල්ලගෙන, ගොඩ ගහගෙන පැවැත්වගෙන යන. මේක නිසා හොඳට තේරුම් ගන්න ඕන අපි මේ භාවනා වැඩසටහන තුළ මේ සියලු දේවල් පිළිබඳව ඇත්ත ඇති ඇතියට යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස සාකච්ඡා කරන්න, කල්පනා කරන්න, තේරුම් ගන්න මේක මේ සතිය තුළ කටයුතු කරනවා. එනිසා මේක මේ තම තමන්ගේම ඔය හිතේ හැසිරීම සංවරද අසංවරද කටයුතු කරන්න යෝනිසෝමනසිකාරයෙන්ද අයෝනිසෝමනසිකාරයෙන්ද කරන්නේ කළ යුතු දේද නොකළ යුතු දේද දැනගන්න තේරුම් ගත්තේ දැනගත යුතු දේද දැන නොගත යුතු දේද පජානාති නප්පජානාති මේ වගේ මේ බුද්ධ භාෂිතයේ මාගදී භාෂාවෙන පදවැල් සමූහයකින් විග්‍රහ කරපු ධර්මතාවයන් අපි මේ සතිය තුළම සිංහල සරල සිංහල භාෂාවෙන් මේ පිංගතුන්ට කියා දෙනවා. කියා දීලා මේ නිවන් දකින්නවා කියන එක තේරුම් කරලා දීලා මේ නිවන් දකින්නට නම් අපි කළ යුතු දේ මොකද්ද? භාවනාව කියන එක කොහොම කළ යුතුද? මොන ආකාරයට කළ යුතුද? මේ භාවනා කිරීමෙන් අපි සාක්ෂාත් කරගත යුත්තේ මොකද්ද? ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා, මගපල් ලබා ගන්නවා, මේ වගේ දේවල් පිළිබඳව සියලු කරුණු කාරණා මේ සතියක් තුළ සාකච්ඡා කරනවා. පිළිවෙලට එකින් එක අරගෙන ත්‍රිපිටකයේ බුද්ධ භාෂිතයේ අපි ඔය ත්‍රිපිටකය කියලා අද දන්න මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම 15ක් පමණ ආශ්‍රයෙන් පැහැදිලිව මේ භාවනාව මඟ පල්ලවීම නිවන් දැකීම සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වීම වගේ කරුණු කාරණා පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ට දැන් මේ සතිය තුළ තේරෙන්නේ නැති නොපැහැදිලි අපැහැදිලි තවත් විස්තර අවශ්‍ය ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒ ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාවේ අපි අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාවේ තමන්ගේ ප්‍රශ්නය යොමු කරලා ඒකට කරුණු කාරණා සාකච්ඡා කරලා නිවැරදි එහෙම නැත්නම් අපි මේ කෙඩි නිවනට උපකාර වන මාර්ගයත් නිවනට උපකාර නොවන පැවැත්මට උපකාර වන මාර්ගයත් දෙපැත්තම බොහෝ දුරට විග්‍රහ කරන්න විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මෙතන අපි මේ සතියක් තුල කරන්නේ අර සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථාන තියෙනවනේ ඔය ලංකාවේ මේ බොහෝ දෙනෙක් ඒවටත් ගිහිල්ලා ඇති මීට පෙර. ඒ වගේ වැඩපිළිවෙලක් මෙතනින් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා සමහර විටක මේ හෙට මහා සතරාතිපට්ඨාන සූත්‍රය අපි ආරම්භ කරනවා. ඒ වගේම මේ භාවනාවට අදාළ කරුණු හෙට උදේත් අදත් කරුණු සාකච්ඡා කරනවා. ඒ දවස් දෙකක් හෝ තුනක් යනකම් මේ පින්වතුන්ට පොඩ්ඩක් ගැටලුවක් ප්‍රශ්නයක් නොපැහැදිලි තැනක් වෙන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. ඒ නිසා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ දවස් තුනක් යනකම් පබ්බ පියවර 21ක්ම දේශනා කරනවා සාකච්ඡා කරනවා. ඒ අනුව මේ බුද්ධ භාෂිතයේ බුද්ධ දේශනාවේ නිවන් මඟ විග්‍රහ කරපු ඒකායන මාර්ගය විග්‍රහ කරපු ඒ සූත්‍ර ධර්මයේ තේරුම් ගත්තට පස්සේ හැම කෙනෙකුටම තීරෙයි නිවන් දකින්නවා කියන්නේ මඟඵල ලබනවා කියන්නේ සම්මාදිට්ඨියට පත් වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වුණා කියන්නේ මොන වගේ තත්ත්වයක්ද දෙයක්ද ක්‍රියාවක්ද කියන එක. මේක නිවැරදිවම යමෙක් දැනගත්තොත් ඒ පුද්ගලයාට බොහොම පහසුවෙන් සරල වශයෙන් මේ නිවන් මඟ අවබෝධ කරගන්න පුළුවන්. මෙතෙන්දි හැම කෙනෙකුටම යථා භූත ඥාන දර්ශනයක් ලැබෙන්න ඕන. යථා භූත ඥාන දර්ශනය කියන්නේ අපි අර මේ දුක උපදින්නට හේතුව භූත කියන්නේ බිහිවීම, බීජ සකස් වීම, කර්ම බීජ, උපපත්ති බීජ, මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උපදින්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිවාරදිව යථා පරිදි දැකගත්තොත් ඒ හේතුව වෙන් කරන්නට, අයින් කරන්නට, ඉවත් කරන්නට, අස් කරන්නට පුළුවන් වුණොත් ඒ හේතුව ඉවත් කරලා ඒ හේතුවට අදාළ නොවන අර පැවැත්මට හේතු නොවන හිත නිවෙන පිරිසිදු වෙන ධර්මතාවයක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදේශ, අමෝහ, රාගකේ, ද්වේෂකේ, මෝහකේ. මේ සියලු කරුණු තමන්ට තේරුම් ගත යුතුයි, තේරුම් ගත හැකි. ඒ කරුණු තේරුම් ගන්නකොට තමන්ට තේරෙනවා මොකද්ද මේ බුද්ධ භාවනාව, මොකද්ද මේ නිවන් මඟ, අපි කළ යුතු කරණීය ධර්ම මොනවද, නොකළ යුතු අකරණීය ධර්ම මොනවද කියලා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෙක් ජීවත් වෙනකොට අර ඇහැ කන නාසය දිවකය මන පිනවලා යම් ආස්වාදයක් සතුටක් සොම්නසක් ලබන කටයුතු කරනවා මිසක මේ නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන කරුණු නිවැරදිව දැනගෙන කරනවා නෙමෙයි. නමුත් මේ සතියක් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරනකොට හැම කෙනෙකුටම යම් යථා භූත ඥාන දර්ශනයක් ලැබෙනවා. අපි මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට නම්, මේ දුක් පැවැත්මෙන් නිදහස් වෙන්නට නම් අපි මොන වගේ කටයුතු කළ යුතුද, මොන වගේ කටයුතු නොකළ යුතුද, ඒ දෙකම තේරුම් ගත්තට පස්සේ අපිට කළ යුතු කරණීය ධර්මත් නොකළ යුතු අකරණීය ධර්මත් නිවැරදිව තේරුම් ගත්තොත් යථා පරිදි ඒ අනුව ඒ කළ යුතු කරණීය ධර්ම ආශ්‍රය කිරීමත්, ඒ වගේම නොකළ යුතු අකරණීය ධර්ම ප්‍රහාණය කිරීමත් තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ සතියක භාවනා වැඩසටහන තියෙන්නේ, විග්‍රහ කරන්න විස්තර කරන්න. ඉතින් ඒක නිසා මේ සතිය තුළ අපි තුන්වෙනි දවසෙන් පස්සේ ප්‍රායෝගිකව භාවනා කරනවා. එතෙක්කල් භාවනා කරන්න අවශ්‍ය දැනුම පුරුද්ද පුහුණුව ලබා ගන්න අවශ්‍ය මූලික ඥාන සම්භාරයක් ලබාගත යුතුයි. ඉතින් ඒක නිසා ටිකක් ඉවසලා විමසලා මේක හොඳට අහගෙන අපි දවස් තුනක් යනකම් මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඊට පස්සේ තමන්ටම තේරුම් යයි මොකද්ද අපි කළ යුතු ධර්මය, මොකද්ද නොකළ යුතු ධර්මය කියන එක. ඒක නිසා පෘථග්ජන පුද්ගලයා කරන අර කරණීය ධර්ම අකරණීය ධර්ම දෙකම දන්නේ නැහැ. කළ යුතු දේ නොකරත් අරිනවා, නොකළ යුතු දේ අරහැ කන නාසය දිවකය මන පිනවන්න කරනවා. ඒක පෘථග්ජන ගති. ඒ අනුව තමයි පැවැත්ම පවත්වාගෙන යන්න රාගයේ ද්වේෂයේ මෝහයේ අර බව උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා අපි නිවැරදිව තේරුම් ගත්තාම රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉතින් උදුරා දාලා, ඒ වගේම අපි කළ යුතු කරණීය ධර්ම කරනවා, නොකළ යුතු අකරණීය ධර්ම නොකර අත්හරින. ඒකට කිව්වා භාවේ තබ්බංච භාවිතං පහ තබ්බංච පහියං කියලා බුද්ධ දේශනාවේ ධම්මචක්කපවත්තන සූත්‍රයේම බුදුහාමුදුරුව දේශනා කළා. ඒ වගේම තව බොහෝ සූත්‍රවල මේක විග්‍රහ කරලා තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. දෝතාවය, දෝතා අනුස්සතිය. දුයිදේ නම් වදාමි කියලා බුදුහාමුදුරුව විග්‍රහ. ඉතින් ඒ අනුව බොහෝ මාගදී භාෂාවේ වචන අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ සියලු මාගදී භාෂාවේ වචනවලට අපි සරල, සුගම, පැහැදිලි සිංහල භාෂාවේ අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහයක් කරන්නත් බලාපොරොත්තු වෙන. ඒ නිසා මාගදී භාෂාවේ වචන වලට බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මේ සතිය තුළ අපි හැම කෙනෙක්ම මෙතන මේ ගත කරන විට යම් යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද දේසුගුණයේ කාලගුණයත් රැස්ස නිසා යම් යම් අපහසුකම් තියෙනවා. ඒ වගේම මෙවර මේ භාවනා වැඩසටහනට මීට පෙර වතාවලට වඩා 340ක් විතර අද වෙන විට සහභාගී වෙනවා. ඊටත් වැඩි සිල්මෑණියෝ ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව 350කටත් වැඩි 400කටම කිට්ටුව මෙතන ඉන්නවා. ගිහි අය පමණක් 315ක් 20ක් ඉන්නවා. ඉතින් ඒක නිසා සමහර විටක පොඩි පොඩි අපහසුතා, අමාරුකම් තියෙන්න පුළුවන්. අපි අර වතුර ලබා ගන්නෙ ලිඳකින්. ඉතින් ඒ වතුර තියෙනවා, අඩුවක් වෙන්නේ නැහැ. නමුත් වතුර අපතේ යවන විදියට කටයුතු කරන්න හොඳ නැහැ. ඒ වගේම හැම කෙනෙක්ම අපි කිසිම නීතියක් අපි නීති රීති පද්ධතියක් අනුගමනය කරන්නේ නැහැ. නමුත් හැම කෙනෙක්ම ඉන්ද්‍රිය සංවරය පාත්වගෙන අනෙක් අයට කරදර නොවන විදියට තමන්ගේ හැසිරීම රටාව පාත්වගෙන යන්න අවශ්‍යයි. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කිව්වේ ඒකයි. ඒ වගේම හැම කෙනෙක්ම මේ තමන්ගේ දුරකතන විසන්දි කරගෙන මේ ශාලාවට ගියේ නොගෙන එක වැඩි හොඳයි. ගේනවා නම් එක ඕෆ් කරලා විසන්දි කරලා ගේන්න ඕන. ඒ වගේම තමන්ට රෙකෝඩ් කරගන්න ඕන නම් එක කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රෙකෝඩ් කළත් නොකළත් අපි භාවනා වැඩසටහන අවසානයේ මේ සියලු සාකච්ඡා දේශනා ඇතුළත් CD තැටියක් හැම කෙනෙකුටම නොමිලේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සතිය තුළ අපේ කාලසටහනක් වැඩසටහනක් තියෙනවා. ඒ කාලසටහන කවුරුත් තේරුම් අරගත යුතුයි. අපි මේ හැම කෙනෙක්ම උදේ පාන්දර 5 වෙනකොට අවදි වෙලා මූණකට හොදගෙන අනික් අයට කරදරයක් නොවන විදිහට, මොකද වැසිකිලි කැසිකිලි සීමා සහිතයි, ඒ අනුව ඒ පහසුකම් ලබාගෙන 5:30 වෙනකොට දානශාලාවේ උදේ ටී එකක් බෙඩ්ටි එකක් හදලා තිනවා. කෝපි වුණනම් කෝපි, ටී වුණනම් ටෝ, ටී කිරි ටී වුණනම් ඒ ආකාරයට ලබා ගන්න පුළුවන්. ඒවා කිසිම දෙයකට අපි කාගෙන්වත් සටයක්වත් අය කරන්නේ නැහැ. පින්වතුන්ගේ දානමය පරිත්‍යාග වලින් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒ උදේ පහමාර වෙනකොට දානශාලාවෙන් ඒ තමන්ගේ උදේ ටේක ලබාගෙන අපි කොහාටවත් ඒක කාමරවලට ගෙනියන්න අවශ්‍ය නැහැ. එතෙන්දි දානශාලාවේක ලබා ගන්න පුළුවන්, බොන්න පුළුවන්, එතන ඉඳ ගන්න පහසුකම් තියෙනවා. ඊළඟට 6:25 සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් උදේ බුද්ධ පූජාව පවත්වනවා. උදේ බුද්ධ පූජාව පවත්වලා පින් අනුමෝදන් කළාට පස්සේ 6:30 හිල් දානමය පින්කම, ඒ එක එක දායක මහත්තුරුන් ඒ අය පින් පිණිස මේ සිවණක් පිණිසටම ඒ දානමය පින්කම කරනවා. එනිසා හිල් දානය 6:30 ඉඳලා 7 දක්වා සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන්. නමුත් මේවර 300 ගණනක් ඉන්න නිසා දානශාලාවේ සමහර විටක 160කට 75කට තමයි ආසන පනවල ඇත්තේ. දෙවරක් දාණය ගන්න සිදුවේ. ඒ නිසා ඒ අංක තියන අය තමගේ අංක ඇති පුටුවේ ඉඳගෙන පළවෙනි වර දාණය ගන්න පුළුවන්. දෙවෙනි වර එහෙම අවස්ථාවයක් නැහැ. සියලු දෙනාට ගිහිල්ලා තමගේ අවස්ථාව ලැබුණාම දාණය ගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අපි උදේ 8 වෙනකම් ඒ දාන අවස්ථාව තියෙනවා. නමුත් පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා තමන්ගේ අවස්ථාව අරගෙන 7:00 වෙනකොට ඊළානේ අරගෙන අවසන් වෙලා අසිකිටි කැස්කිලි ගිහිල්ලා උදේ 8:00 නැවත මේ ඉදිරි දවස් 6:00 හෙට ඉඳන් ඩේරිදා සඳුදා අඟහරුවාට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දක්වා දින 6:00 උදේ 8:00 ධර්ම දේශනාවක් ඒ ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් ඔය ලබා දීලා තියෙන පොතේ සඳහන් වන ධර්ම දේශනාවක් පැයක් හෝ පැය එකමාරක් වෙයි. යම් කාලයක් ඒ සූත්‍ර ධර්මයේ ඉවර වෙනකම් දේශනා කරනවා, සාකච්ඡා කරනවා. ඊට පස්සේ හැම දවසකම ඒ පැයක ධර්ම දේශනාවෙන් පස්සේ පැය එකමාරක් හෝ දෙකක් හවසට නම් දෙකක් උදේට එකමාරක් 11 විතර වෙනකම් සෑම දිනකම ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒ සූත්‍ර දේශනාවෙන් පස්සේ ඒකට අදාළ දේවල් සහ වෙනත් නිවනට උපකාරක දේවල් මේ පින්වතුන්ගේ ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දවසකම ඒ උදේ 8:00 ඉඳන් 9:00 ධර්ම දේශනාව කරලා 9:00 ඉඳන් 11:00 වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒකටත් සජීවීව සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රශ්න අහන්න පුළුවන්, තමන්ගේ ප්‍රශ්න මතු කරලා ගන්න පුළුවන්, මතු කරලා ප්‍රශ්න කරලා උත්තර සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම එකොළහයි විස්සට විතර දවල් බුද්ධ පූජාව පූජ කරනවා මේ ස්ථානයේ. දවල් බුද්ධ පූජාව පූජ කරලා එකොළහ මාරට දවල් දානය පිටිනමනවා. දවල් දොළහයි කාල දක්වා ඒ දානමය පින්කම තියෙනවා. දවල් දානය එතැන්දි දෙවරකට ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ විවේකයක් තියෙනවා විනාඩි 45ක් පමණ. දවල් එකට අපි බලාපොරොත්තු වෙනවා අපේ ස්වාමීන් වහන්සේ නමක් වූ යම් ආකාරයක ධර්ම දේශනාවක් පැය එකයි කාලක් එකේ ඉඳන් දෙකයි කාල දක්වා ධර්ම දේශනාවක් පවත්වන. දෙකයි කාලට ඒ ධර්ම දේශනාව අවසන් වුණාම දෙකහමාරට හවස ගිලම්පස ලබා දෙනවා සියලුම් පින්තුන්ට. දෙකහමාරින් නම් තුන දක්වා ගිලම්පස විවේකය. තුනට හැම දිනකම තුනට නැවත හවස ධර්ම දේශනාව ආරම්භ කරනවා හෙට ඉඳන් ඉදිරි සියලු දින. ඒ ධර්ම දේශනාව තුනේ ඉඳන් හතර දක්වා, හතර ඉඳන් හවස හය දක්වා සියලුම දිනවල ධර්ම සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රසන්න අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ හවස හයට විනාඩි පහක් දහයක් තියා ඒ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව නවත්තලා අර හවස ගිලම්පස දානියක් සියලු දෙනාටම බොහොම සැහැල්ලු ආහාරයක් සියලු දෙනාටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දායක යම් නම් දායක ඒ සඳහා අනුග්‍රහය දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හවස ගිලම්පස හය ඉඳන් 6:45 50 දක්වා නැවත හවස 8ට ධර්ම දේශනාවක් වූ සීඩී තැටියක් අහසෙන් යම් සමාලෝචන වැඩසටහන පිළිබඳව හැම කෙනෙකුටම ශ්‍රවණය කරන්නට ලැබෙයි. සේනාපති ස්වාමීන් වහන්සේ පැමිණියාට පස්සේ හවස 8ට ඒ ඉදිරි දවස් 4-5 තුළ ධර්ම දේශනාවක් හවස 8 ඉඳන් 8:00 දක්වා පවත්වනවා. මේ සියලු දෙනාට ඒ ධර්ම දේශනාවන්ටත් කන් දෙන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඊට පස්සේ අපේ වැඩසටහන් අවසන් වෙනවා රාත්‍රී 9 වෙනකොට. නැවත 9 ඉඳන් 5:15 දක්වා දාගන්න පුළුවන්. මේ වගේ තමයි අපේ කාලසටහන වැඩසටහන. සියලුම දෙනා බොහොම සංවරව අනෙක් අයට බාධා නොවන විදිහට බොහොම පිරිසිදුව කටයුතු කරන්න අවශ්‍යයි. අර තරංගයක් මෙතන නෑ. මෙතන තියෙන්නේ බොහොම නිවිලා සැනසිලා යහපත් ආකාරයට ස්වයං සංවරයක් ඇති කරගන්නා ක්‍රමයක්. ඒ නිසා අපි වැසිකිළියට ගියත් ඒක අපිරිසිදු නොකර පිරිසිදු කරන්න ඕන. ඒ වගේම ජලකරාමයක් ඇරියනම් ඒවා වහන්න ඕන. මොකද අපි පැය ගණනාවක් මේ 300 ගණනකට එකම ලිඳකින් වතුර ගහන්නේ. ඉතින් ඒක නිසා ජලයේ තියෙන ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ ජලය අපි විදුලි වලේ පාවිච්චි කරලා ජලය ඉහළට ගෙනිහිල්ලා ඒ කරාම් වලට එන තරට. ඒක නිසා ජලය අර පරිස්සමෙන් පාවිච්චි කරන්න සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ වගේම විදුලි වලයත් අර පරිස්සමෙන් පාවිච්චි කරලා අනවශ්‍ය විදියට අනවශ්‍ය දේවල් නොකර තමන්ට අවශ්‍ය විදුලි ලාම්පුව පමණක් පත්තු කරලා කටයුතු කරන්න ඕන. ඒ වගේම හැම කෙනෙක්ම අනිත් එක්කෙනාට තමන් බොහොම ළඟ මෙට්ට දාලා තියෙන්නේ. මෙතන අපි මෙට්ට හැම කෙනෙකුටම වගේ සපයලා තියෙනවා. ඒ මෙට්ටේ තමන් ඉන්නේ. ඉතින් ඒක නිසා අනික් අයට කරදර වෙන විදිහට හැසිරීම, කතා කිරීම, ටෙලිෆෝන් පාවිච්චි කිරීම වගේ දේවල් කිරීමෙන් වැළකෙන්න ඕන. ඒ වගේම යම් අය මේ නොයෙකුත් අනවශ්‍ය වෙලාවල ධර්ම සාකච්ඡා පැවැත්වීම එක නැවැත්විය යුතුයි. ඒකෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. නමුත් තමන්ට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අහලා ඒකට පිළිතුරු සාකච්ඡා කරලා අනික් අයටත් තේරෙන විදිහට ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න. ඉතින් ඒක නිසා මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ම ස්වයං සංවරයකින් බොහොම ඉවසලා විමසලා අනික් අයට කරදර නොයි මේ සතිය පුරුදු වෙන්න ඕන. අනික් අයටත් ආදර්ශමත්ව කාටවත් කරදරයක් නොවන ආකාරයට තමන්ගේ හැසිරීම රටාව පවත්වා ගන්න. ඒ වගේම ප්‍රශ්නයක් අහනකොටත් අපි ඒ ප්‍රශ්නේ මේ FM මයික් එකක් තියෙනවා, එකක් නෙමෙයි දෙකක් තුනක් තියෙනවා, ඒවා ලබාගෙන ඒ ප්‍රශ්නේ කාටවත් ඇහෙන හැටියට පැහැදිලිව අහන්නත් ඕන. ඊට පස්සේ ඒකට පිළිතුරු සාකච්ඡා කරන්නකොටත් අනික් අයට කරදරයක් නොවන ආකාරයට ඒක ශ්‍රවණය කරන්නත් වග බලා ගැනීම අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ අලුත් අත්දැකීමක්. ඉතින් ඒක නිසා මේක මුළු ජීවිත කාලයටම අපි මේ මෙතන මේ සතියෙන් ලබා ගන්නා පළපුරුද්ද පුහුණුව සයන් සංවරය. ඒ වගේම කිසි කෙනෙක් අර තරහ ගැනීමක්, එකට එක කිරීමක්, තරඟයක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් කිසිසේත්ම කොයි මොහොතකවත් ඇති කරගන්න එපා. ඒ වගේම රාගයක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. ඒ නිසා බොහෝ ප්‍රියමනාප දේවල් තිබුණත් මෙතෙන්දී අපි ඉවසලා විමසලා ඒවෙන් වෙන් වෙලා අපි කටයුතු කරන්න ඉන්ද්‍රිය සංවර කරගන්න අවශ්‍යයි. ඒ වගේම මානෙන් මැනීමෙන්, වැරදිසේ මැනීමෙන් කටයුතු කිරීමත් අයහපත්. ඒ නිසා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව මේ සතිය කටයුතු කරොත් තමන්ටම තේරෙයි තමන් කොච්චර දුරට නිවුණද, යහපත් සිතක් ඇති වුණාද, තමන්ගෙන් අනික් අයට කරදරයක් නොවුණාද කියන. ඉතින් ඒක මුළු ජීවිත කාලයටම පුරුදු කරගන්න තමා අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ සියලු පින්වතුන්ට මේ සතිය තුළ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හෙට උදේ අපි තව බොහෝ කරුණු කාරණා භාවනාව පිළිබඳවත්, ඒ භාවනාවේදී අවශ්‍ය කරන දේවල් පිළිබඳවත් හෙට උදේ වරුවෙත් සාකච්ඡා කරනවා. දැන් අපි අද මේ භාවනා වැඩසටහන් වල මූලික ධර්ම දේශනාව හැටියට බුදුහාමුදුරුව දේශනා කර වදාළ සූත්‍ර ධර්මයක් පැය භාගයකින් විතර, විනාඩි 35ක් විතරයි, අක්කන සූත්‍රය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අක්කන සූත්‍රය දේශනා කළාට පස්සේ නැවත අපිට පුළුවන්කම තියෙනවා පැයක් පමණ වේලාවක් මේ ධර්ම සාකච්ඡාවට, එහෙම නැත්නම් ගැටලු ප්‍රශ්න අදත් සාකච්ඡා කරන්න. මේ පොතේ අපි ලබා දීලා තිනවා අලුතෙන් ආපු සියලුම දෙනාට අද පොතක් දුන්නා. මීට පෙර ආපු අයට මීට පෙර ඒ පොත ලබා දීලා තියෙන නිසා අද දෙවෙනි වරට යම් කිසි කෙනෙක් පොතක් ගත්තා නම් ඒක වැරදි ණය වෙන වැඩක්. ඉතින් ඒක නිසා සියලු දෙනා තේරුම් ගන්න ඕන, අපි වැරදි වැඩක් කළොත් ණය වෙනවා, ණය ගෙවන්න වෙනවා. ඒකයි මේකේ ප්‍රශ්නේ. යම් වැරදි වැඩක් කවුරු හරි කරනවා නම් කොහොම හරි කොතන හරි වචනෙන්, ක්‍රියාවෙන්, සිටුවිල්ලෙන් ණය වෙනවා. ඒ ණය තමන් ණය වෙන වැඩක් කළා නම් ණය ගෙවන්න වෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් දැන් මේ අක්කන සූත්‍රය ඔය 101 වෙනි පිටියේ තියෙන අලුත් පොතේ, ඒක පිළිබඳව තමා දැන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එදා බුදුහාමුදුරුව ජීවමානව වැඩවාසය කරන කාලයේදීම ප්‍රශ්නයක් නැගුණා, දැන් මේ නිවන් දකින්නට නම් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න ඕන, පරම පවිත්‍ර සිරිසත් ධර්මය ශ්‍රවණය කරන්න ඕන, කල්ලාණ මිත්‍ර සම්පත්තිය ලබන්න ඕන, ඒ වගේම කන සම්පත්තිය දෙකක්. මෙතන කන එකක්, සම්පත්ති එකක්, දෙකක් ලබන්න ඕන. කන සම්පත්ති කියන්නේ එක නෙමේ, වචනේ දෙකක්. ඒ නිසා එදා මේක බුදුහාමුදුරුව දේශනා කළාම මේ කනෝ කන සම්පatti කියන වචන දෙක නොයෙකුත් පුතග්ජන පුද්ගලයන්ට මේකේ තේරුමක් ගන්න බැරි වුණා. ඒ අනුව බුදුහාමුදුරුවන්ගෙන් අවස්ථාවක ප්‍රශ්නයක් ඇහුවා ධම්මසභා මණ්ඩපයේදී. කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝති වික්කවේ අසුතුවා පුතුජ්ජනෝ බාසති. මේ අසුතුවත් පෘතග්ජන පුද්ගලයෝ දැනගෙන හිටියේ නෑ මොකද්ද කන එකක් එක වචනයක් කන අනික් වචන සම්පත්ති වචන දෙකක්. එනිසා මේක බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒ ගමන බුදුහාමුදුරන්ට මේ පිළිබඳව සූත්‍රයක් දේශනා කරන්න සිද්ධ වුණා. මේ සූත්‍රය තමා අක්ඛන සූත්‍රය. එනිසා බුදුහාමුදුරුවෝ මේ කන සම්පatti අක්ඛන අසමයෝ. අර විරුද්ධ වචන දෙක අක්ඛනෝ අසමයෝ. නිවන් දකින්නට උපකාර වන වචන දෙක කන සම්පatti. නිවන් දකින්නට උපකාර නොවන ක්‍රියාකාරකම අක්ඛනෝ අසමයෝ. එහෙම බුදුහාමුදුරුවෝ කියලා කනංවා අක්කනංවා සමයංවා අසමජ්ජාති කියන්නේ අපි සිංහලෙන් වචනයක් කියනවනේ අසමජ්ජාති කියලා. මේ අසමජ්ජාති කියන එක තමයි අර අසමයෝ කියන්නේ. කන කියන්නේ මේක කැපිය යුතු කැපිය හැකි මේ බැමි තුන දැකීම කියන එක. අපි මේ බැමි තුනක් හදාගෙන ඉන්නවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන කැපීම තමයි රාගකයෝ, ද්වේෂකයෝ, මෝහකයෝ නිබ්බාණං කියුවේ. ඉතින් ඒක නිසා මේ කන සම්පatti ලබන්න බැරි අවස්ථා 8ක් තියෙනවා කියලා බුදුහාමුදුරුව මේ අක්කන සූත්‍රයේ දේශනා කළා. අට්ටි මේ භික්කවේ අක්කන අසමයා බ්‍රහ්මචර්ය වාසය. එනිසා දැන් මේ අක්කන අසමයා මේක තමයි තේරුම් ගත යුතු. බ්‍රහ්මචර්ය වාසය කියන්නේ අරහත් තත්ත්වයට පත්වීම. ඉතින් ඒක නිසා එහෙම නැත්නම් නිවන් දැකීම. අර අපි කියන බ්‍රහ්මත්වයේ නෙමේ බ්‍රහ්මචර්ය මේක චර්ය වාසය. බ්‍රහ්මචර්ය කියන්නේ රාගය, ද්වේෂය, මෝහෙන් තොර හැසිරීම රටාව බ්‍රහ්මචර්ය වාසය. ඛතමේ අට්ඨ ඊළඟට බුදුහාමුදුරුවෝ මේ අක්කනාසමේ සූත්‍රයේ අට අවස්ථාවක් දේශනා කළා. කන සම්පatti ලබන්න බැරි මේ පැවැත්ම තුළ තල 31ක් තියෙනවා. මේ තල 31 තුළ අතීතයේ ඔය තල 31ම තුළ මේ සියලු දෙනා කොහේ හෝ කවදා හෝ සුද්ධාවාස හතර ඇර අනික් තැන්වල ඉපදිලා අද මිනිසෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී ඒ තල 31න් යම් තලවලදී යම් තල කිව්වහම මේවා ගති. මේ ගති නිසා ඒ පුද්ගලයාට අර්කන සම්පatti ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ අනුව දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් යම් කිසි කාලයකදී තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හොති. තථාගත කියන්නේ අර යථා පරිදි තථාගත. මේ ගත පිළිබඳව යථා තත්වය පෙන්නලා ලෝකෝ. ලෝකෝ කියන්නේ අඳුර. උප්පන්නෝ හොති. එහෙම ඉපදෙනවා නම් තථාගතයන් වහන්සේ කෙනෙක් ඉපදුනාට පස්සේ මේ ලෝකෙන් එතෙර වෙන්න අනුත්තර ධර්මයේ දේශනා කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති. මේ තත්ත්වයන්ට පත් වෙන්නට ධම්මෝච දේශීයති. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා සත්වයාට දෙව් මිනිසුන්ට බව උදුරා දමන්නට උපකාර පාරමාර්ගය පිළිවෙත කියාදී. මෙම දේශනා කරනවා ඕප සමිකු උපමා අර සම්‍යක් ප්‍රයෝග සහිතව පරිනිබ්බානිකෝ බැමිතුන පූර්ණවාසයෙන් කපා දමන්නට සම්බෝධගාමි සත්තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට සුගතප්ප වේදිතු. ඒවගම නිවන්සුව යාත්ම සුක විරණය ලබන්නට පුළුවන් ආකාරයට ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම ධර්මය දේශීයති. ධර්මෝජ දේශීයති. ඒ අවස්ථාවක අයංච පුද්ගලෝ නිරයන් උප්පන්නෝ හොති යම්කිසි පුද්ගලයෙක් මේ අවස්ථාවේ ඒ ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා එක බුද්ධ ශ්‍රාවකයෙක් හෝ බුදු කෙනෙක් හෝ ඒ වගේ මේ ධර්මයේ දේශනා කරනකොට මේ කන් සම්පත්තිය ලබන්න ඒ වගේ අවස්ථාවක යම් කිසි කෙනෙක් නිරයන් උප්පන්නෝ හොති. නිරය කියන්නේ මේ මෙතන ඉන්න සියලු දෙනා එකවරක් නෙමේ දෙවරක් නෙමේ සිය දහස් වරක් නිරේත් අතීතයේ ඉපදිලා තියෙනවා. නිරය කියන්නේ දැන් මේ පොළොව යට මහ මූදේ ජලය යට ඉපදිලා ඒ ජලය යටම මැරෙනවා. එකෝ මේ පොළොව යටම මැරෙනවා. කිසි දවසක ඉර හඳ වාතාශ්‍රය ලබන්න බැරුව ඒ උපතේ පටන් මරණය දක්වා එහෙම ඒ පොළොව යට ඉපදිලා එහෙම නැත්නම් ඔය මහ මූදේ ආගාඩවල මරියානා ආගාඩ වගේ තැන්වල ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් සත්තු ප්‍රාණීන් ඉපදිනවා. කිසි දවසක ඉරහඳ වාතාශ්‍රය ලබන්න බෑ. ඒ පොළොවට හෝ මුහුදයට ඉපදිලා මැරෙනවා. ඒ සියලු සත්තු නිරි සත්තු නිරේ ඉපන් සත්තු ඒ සත්තුන්ට කිසි දවසක මේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න බෑ. ඒ මඟ අනුගමනය කරන්න බෑ. ඒ නිසා නිරය අක්කනෝ අසමයෝ. නිරේදී කිසි කෙනෙකුට කන සම්පත්තිය කියන මේ කාරණා දෙක පූර්ණ කරගන්න බෑ. ඒ නිසා අක්කනෝ අසමයෝ. මේ දෙකම ඇතින්දි ඒ පුද්ගලයාට ඒ නිරසත්තුන්ට නිවන් දකින්න පුළුවන්කමක් නෑ අක්කනෝ අසමයෝ නිසා. දෙවෙනි අවස්ථාව පුනිච පරම්භික්කවේ මේ තථාගතයන් වහන්සේ කෙනෙක් හෝ ලෞතුරා බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ මේ වගේ නිවන් දකින නිවැරදි බුද්ධ ධර්මය බෞද්ධරා දමන ධර්මය දේශනා කරන අවස්ථාවක අයංච පුද්ගලෝ තිරච්චීන යෝනී හෝති. දෙවෙනි කාරණය තිරච්චීන යෝනිය උපදුණු. තිරච්චීන යෝනි කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන පොළොවට සමාන්තරව හරස් සතට මොළය පිහිටිය සත්තු. දැන් කූඹි කුරා කූඹි පණුව නයි ගැරඬි මාළු කුරුල්ලෝ එවගම හරක් අලි ඇත්තු අස්සයෝ මේ අපි දකින සියලු සත්තු සිරස් නෑ තිරස්. දැන් මනුස්සයෙක් ගත්තහම මනුස්සයගේ මොළේ තියෙන්නේ සිරස්ව. මොළේ තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මුදුනේ සිරස්ව. එහෙම සිරස්ව තියෙන කෙනෙකුට පමණයි මේ මනස උසස් තත්ත්වයට පිරිසිදු තත්ත්වයට පත් කරගෙන මේ බුදුබණ අහලා අර සුගතප්ප වේදිනෝ පරිනිබ්බායිකෝ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර මොළය පොළොවට සමාන්තරව තියෙන සියලුම සත්තුන්ට නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. මොකද මේ ධර්මය අහලා තේරුම් ගන්න බෑ. මනස උසස් තත්ත්වයට පත් කරගන්න බැරි විදියටයි මොළය පිහිටාටි. ඒකයි ඒ සත්තුන්ට තිරස්චීන සත්තු කිව්. නමුත් සියලුම මිනිස්සු අර සිරස්. නමුත් සමහර විටක ළමයෙක් එන්න පුළුවන් ඉපදුන දවසේ ඉඳන්ම අර අබ්බගාට වගේ ඒ අය ඒ සිරස් නෑ තිරස්. ඒ නිසා ඒ වගේ කෙනෙකුටත් මේ නිවන් දකින්න පුළුවන් කමන්නේ. මිනිස් රුව ලැබුණත් ඒ අයත් අර පොළොවට සමාන්තරව තිරස් මොළේ පිහිටලා තියෙනවා නම් තමන්ගේම ශක්තියෙන් හැකියාවෙන් කෙලින් ඉන්න බැරි නම් මොළේ මුදුනේ නැත්නම් ඒ පුද්ගලයාටත් අර තිරස්චීනය ඕනි කියන තත්ත්වය. ඒ අයටත් මේ බුදු බනහලා මේ ධර්මය අනුගමනය කරලා පිරිසිදුවෙන්න මේ කෙලෙස් කබාදාලා උදුරන්න කන සම්පත්ති ලබන්න බෑ අක්කනෝ අසමය. එක දෙවෙනි අවස්ථාව. තුන්ගනි අවස්ථාව බුදුහාමුදුරුව දේශනා කරනවා. පුනිච පරම්භික්කවේ අයංජ පුද්ගලෝ පෙට්ටි විෂයන් උප්පන්නෝ හෝති. පෙට්ටි විෂයකිවේ මේ පේවෙලා ඉන්න තත්ත්වය. පෙට්ටි විෂය මේකට කියන පරදත්තූප ජීවීන් කියලා. පෙට්ටි විෂය කිව්වහම අපි යමෙක් අනුන්ගෙන් පින් ඉල්ලගෙන ජීවත් වෙන යැපෙන තත්ත්වය පෙට්ටි විෂය. සියලු භූතයෝ සියලු පිරේතයෝ යම් යම් දෙවිදේවතා කොටස් රූපී බ්‍රහ්මයෝ මේ වගේ අය පෙට්ටි විෂයට අයිති වෙනවා. පරදත්තූපජීවීන් වෙනවා. එයට ඒ පරදත්තූපජීවීන්ට තමන්ගම ශක්තියකින් පින්කමක් කරන්නත් බෑ, කුසලයක් කරන්න කොහොමත්ම පුළුවන්කමක් නෑ. ඒ නිසා අනුන් දෙන අනුන් පවරන අනුමෝ අනුන් අනුමාදන් කරන පිනෙන් තමා ඒ පෙට්ටි විෂයට අදාළ පරදත්තූපජීවීන් ජීවත් වෙන්නේ. ඒ අයට යහපතක් වෙනව නම් වෙන්නේ. ඒක නිසා ඒ අයට කීයටවත් මේ කන සම්පත්තිය ලබන්න බෑ. පරදත්තූපජීවීන් කොටසට භූතයන්ට පෙරේතයන්ට මිත්‍යා දෘෂ්ටික දෙවිදේවතාවුන්ට ඒ වගේම වෘෂික දේවතාවෝ භූමාතු දේවතාවෝ මේ වගේ හුඟක් ඉන්නවා දෙවි කොටස්. ඒ වගේම රූපී බ්‍රහ්මයන්ටත් මේ තමන්ටම තමන්ගේම ශක්තියකින් පින්කමක් කරගන්න බැරි අය ඒ අය පෙට්ටි විෂයන් පරදත්තූප ජීවීන්. අනුන් දෙන පිනෙන් යැපෙන කියන එකයි පරදත්තූප ජීවීන්. ඉතින් ඒක නිසා එයාට කන සම්පත්තිය ලබන්න බෑ. කනු අකනු අසමයෝ එයටත් බෑ. එක තුන්වෙනි කොටස. හතරවෙනි කොටස උඟම්ම වැදගත්. කවුරුත් තේරුම් ගන්න ඕන. පුනිච පරම්භිකවේ අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උප්පන්නෝ හෝති. අදවන විට බුද්ධාගමෙන් භාවනා මධ්‍යස්ථානවලත් මේ ලංකාවෙත් ඔය තායිලන්ත බුරුමේ ඉන්දියාවේ වගේ වියට්නාම් වගේ බෞද්ධ රටවල්ලත් කොරියාව ජපන්නට චීනය මේ වගේ රටවල් වලත් අද භාවනා මධ්‍යස්ථානවල බෞද්ධාගම් කාර්යෝ සියලු දෙනා බලන්නේ මේ අඤ්ඤතරං දීඝායුකං දේවනිකායේ උපන්. දැන් දීඝායුකං දේවනිකායේ කියන එකේ තේරුම අර ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඥානඤ්ඤායතන, නේව සංඥා, නා සංඥා කියන ඔය ධානලාභීන් ඉපදින තැන. එතන කිසිසේත්ම නේව සංඥා නා සංඥා බුදු කෙනෙක් දේශනා කරන බණ කියන බණ ඕ බුද්ධ ශ්‍රාවකයෙක් කියන බණ ඕ ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නේ නැහැ. ඇයි? අර ආකාසා නඤ්ඤා, විඤ්ඤා නඤ්ඤා, ආකිඤ්ඤා නඤ්ඤා, නේව සංඥා නා සංඥා. ඒ අයට මේවා ඇහෙන්නෙත් නැහැ, අහන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ, සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානත් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා අර දීර්ඝායුෂ දේවනිකායවල කිසිසේත්ම කන සම්පත්තිය ලබන්න, කින් කුසල ගවේෂී කරන්න, කින් සත්‍ය ගවේෂී කියන තත්ත්වයට පත් වෙන්න, අරිය පරිශ්‍රණයක් කරන්න බැරි නම් එතෙන්දී කන සම්පත්තිය ලබන්න බෑ. ඒ නිසා සියලු දීර්ඝායුෂ දේවනිකායවල් අක්කනෝ අසමයෝ කියලා බුදුහාමුදුරුවමයි කිව්වේ. නමුත් මේ ලංකාවෙත් ඔය අද තියෙන ප්‍රාණයාම අනාර්ය භාවනා මධ්‍යස්ථානවලත් සියලු මිනිස්සුත් බුද්ධාගම් කාර්යොත් දෙවු මිනිස් අප කෙලවර නිවන් දකින්න තමයි ප්‍රාර්ථනා කර කර ඉල්ල ඉල්ල පින්කම් කරන්න. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක මිසක් ඔය දීර්ඝායුෂ දේවනිකායවලදී කන සම්පත්ති කියන එක ලබන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවම මේ අක්කන අසමේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඊළඟට දැන් මෙතෙක් කල් කිව්වේ හතර අපායත් හතර අසඤ්ඤතලවලත් කන සම්පත්තිය අක්කනෝ අසමයෝ. ඊළඟ හතර තියෙන්නේ මිනිහෙක් වෙලා ඉපදුණු අවස්ථාවකත් මනුසත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවකත් මේ කන සම්පත්ති කියන කාරණා දෙක පූර්ණ කරන්න බෑ. අක්කනෝ අසමයෝ. පළවෙනි එක පුණජ පරම්භිකවේ අයංච පුද්ගලෝ පච්චන්ති මේසු ජනපදේසු පච්චා ජාතිය හෝති. මනුස්සයෙක් වෙලා ඒ පුද්ගලයා ප්‍රත්‍යන්ත ජනපදයේ පච්චිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්මය තුළ මේ මිහිදලය මේ පොළොව කොටස් තුනකට බෙදුවා. සුනාපරන්තය, අපරාපරන්තය සහ ප්‍රත්‍යන්ත ජනපදය. එහෙමනම් අර පතිරූප දේශවාසෝච. එනිසා පතිරූප දේශයත් යෝගම සුනාපරන්තයත් අපරාපරන්තයත් කියලා කොටස් තුනකට බෙදුවා. යම් කිසි කෙනෙක් මේ පතිරූප දේශය තුළම මිනිස්රුවෙන් මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවත් ඒ පුද්ගලයාටත් යම් අවස්ථාවක සෝජ හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු යත්ත නත්ති ගති බික්කුණා. බික්කුණීනම් උපාසකානම් උපාසිකා. මේ සිව්වනක් පිරිස බික්කු බික්කුණී උපාසක උපාසිකා. මේකේ මේ වචන හතරේ තියෙනවා බොහොම ගැඹුරු අර්ථයක්. යත්ත නත්ති ගති. යත්ත නත්ති ගති. සෝච හෝති අවිඤ්ඤාතාරේසු මිලක්කේසු. යම් කිසි කෙනෙක් මේ බුදුබණ අහලා තේරුම් අරගෙන භව ක්ෂය කරන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් රාග භව, ද්වේෂ භව, මෝහ භව කපන්නට ක්ෂය කරන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් ඒ දෙන්න භික්ඛුණං භික්ඛුණීන. ඒ වගේම ආසව ක්ෂය කරන්නට උප ආසව ක්ෂය. උපාසක කියන මාගදී භාෂාව වචන තියෙන උප කියන්නේ අප කැප වෙලා ආසව ක්ෂය කරන්නට කටයුතු කරනවා නම් උප ආසවක උපාසිකා. ස්ත්‍රී පුරුෂ වචන. ඒ නිසා භවකය කරන්නට හෝ ආසවකය කරන්නට හෝ අප කැප වෙලා කටයුතු කරන ගතිය නැති නැත්නම් ඒ පුද්ගලයා මිනිහෙක් වෙලා ඉපදුනත් අර ප්‍රඥාන්ත ජනපදයේ පතිරූප දේශයේම ඉපදුනත් ඒ පුද්ගලයාටත් අර ගතිය නැත්නම් අර බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසෙන්ට අදාළ ගති යත්ත නත්ති ගති යථා පරිදි ඒ ගති තමන් තුළ ඇති කරගත්තේ නැත්නම් ඕනම මිනිහෙකුට බික්කු බික්කුණී උපාසක උපාසිකා වෙන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම භව ක්‍රය කරන්නට ඒ වගේම ආශෝක ක්‍රය කරන්නට අවශ්‍ය කටයුතු කරනවා නම් භව උදුරා දමන්නට කටයුතු කරනවා නම් බික්කු බික්කුණී උපාසක උපාසිකා ඒ අයට කන සම්පත්ති දෙකම ලැබෙනවා. එහෙම නොකරනවා නම් ඔය වැඳුම් පිඳුම් යැදුම් පැතුම් කර කර ඉල්ලා ඉල්ලා ප්‍රාර්ථනා කර කර දෙව් මිනිස් සැප කෙලවර, රජ සැප, සිටු සැප කෙලවර, දෙව් සැප, බ්‍රහ්ම සැප කෙලවර යම් කිසි කෙනෙක් නිවන් ප්‍රාර්ථනා කරනවා නම් ඒ අය මේ කොටසට අයිති නෑ. ඒ අය අක්කනෝ අසමයෝ. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ලැබූ මනුස්සාත්ම තුළම අපි මේ ගති බික්කු ගති, බික්කුණී ගති, උපාසක ගති, උපාසක උපාසිකා ගති ඇති කරගත යුතුයි. මේක ධර්මතාවය. ඒ නිසා රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා අස්කරන්නට අප කැප වෙනවා නම් මෙන්න මේ ගති. එහෙම නැත්නම් අක්කනෝ අසමයෝ. ඒ මිනිහෙක් වෙලා උපන්නත් අර නත්ති ගති විකුණම් බි. ඊළඟට පුනිත පරම්භිකවේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. මේ පතිරූප දේශයක් තුළම ඉපදුනත් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකව විපරීත දස්සනෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයක් සහිතව විපරීත දස්සනයක්, වැරදි දැක්මක්, දෘෂ්ටියක්, ආකල්පයක් තියෙනවන ඒ විපරීත දස්සන. නැති දින්නම් දුන්නේ පළක් නැහැ, විපාකයක් නැහැ, මොනවා දුන්නත් ඒ පළක් නැහැ. නැති හිටන් කරපු දේ, කියපු දේ වල පළක් නැහැ. නක්ති දුක සැප කියන එක තමන් කරපු ඒවට අදාළව නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ ඒ වගේම කර්මයේ ඵල විපාක නැහැ. ඒ වගේම එලොවක් නැහැ. නත්ති ලෝකෝ අයන් ලෝකෝ නත්ති පරෝ ලෝකේ එලොවක් නැහැ මෙලොවක් නැහැ. නත්ති මාතා නත්ති පිතා මාවක් නැහැ පියක් නැහැ. ඒ අයට යුතුකම් වගේ මිටු කරන්න ඕනේ නැහැ. ඒ වගේම නත්ති සද්දා ඕපපාටිකා මේ වගේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එහෙම මිනිස්සු අද අර උපැන්න සහතිකේ බෞද්ධයක් බෞද්ධ කියන නම තිබුණට ඒ පුද්ගලයෝ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණේ නැහැ. දැන් අපි අද දහම් පාසල් වල එහෙම ළමයින්ට උගන්වන්නේ කියා දෙන්නේ මේ බුද්ධාගම් කාරයෙක් වුණා නම් එයා සමාධි ටිකයි අර කතෝලික මුස්ලිම් හින්දු ආදී වෙන ආගම් වල ඉන්නවා නම් ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි. ඒක නෙමේ මේකේ හරය. බෞද්ධයෝ විතර බුද්ධාගම් කාරයෝ කියන මිනිස්සු විතර මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරන පුද්ගලයෝ ඇත්තේ නැහැ. අනික් ආගම් වලත් අනිවාර්යෙන් ඉන්නවා. නමුත් මේ වැඳලා බුද්දලා යද්දලා පතලා නිවන් දකින්න පුළුවන් කියන එක යම් කිසි කෙනෙක් දැඩිව විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාත් නියත මිත්‍යා දෘෂ්ටිකේ ඒ පුද්ගලයාත් අක්කනෝ අසමියෝ. ඉතින් ඒක නිසා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක බොහෝ අයට බෞද්ධ කියලා උපන්න රහතිකේ තිබුණට කිසිසේත්ම නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනේ නැහැ. මේ හේතුඵල දහම පටිච්චසමුප්පාද දහම චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව තේරුම් ගන්නා තාක්ක. ඊළඟට පුණජ පරම්භික්කවේ අයංජ පුද්ගලෝ මච්චිමේසු පච්චාජාතෝ හෝති. මේ මධ්‍ය මණ්ඩලයෙන් පතර උපදේශයෙන් මිනිහෙක් වෙලා මිනිස්රුවෙන් ඉපදුනත් සෝ එවන් පුද්ගලය සෝජ හෝති දුප්පඤ්ඤෝ ජලෝ පළමුකෝ අප්පටි බලෝ. අර කායික වශයෙන් හෝ මානසික වශයෙන් යම් දුබල දාවතය අප්පටි බලෝ. කණ එහෙන්නේ නැත්නම් ඒ වගේම මානසික ආතතියක් තියෙනවනම් මේ කියන දේ තේරෙන්නේ නැත්නම් මේක තේරුම් ගන්න බැරි නම් අර මොට්ට මූඩ තත්වයට මනස මුලා වෙනා නම් මානසික ආතතියක් තියෙනවනම් ඒ පුද්ගලයාටත් අක්කනෝ අසමියෝ. ඒ වගේම සුභාසිත දුප්පාසිතස්ස අත්තමඤ්ඤාතෝ. මේ සුභාසිතය දුප්පාසිතය ඒ කියන්නේ තීනි සුචරිතය සහ තීනි දුෂ්චරිතය දෙක වෙන්කොල්ලා තේරුම් අරගෙන අර තීනි මේ සුචරිතේ පිහිටා තීනි දුෂ්චරිතයෙන් වෙන් වෙන්න බැරි නම් ඒ පුද්ගලයා අර සුභාසිත දුප්පාසිතස්ස අත්තමඤ්ඤාතු. ඒ වගේම මේ ධර්මය විකෘති කරන කෙලතුළු පුද්ගලයනුත් මේ බුදුහාමුදුරුව දේශනා කරපු උතුම් ධර්මය යම් ආකාරයක අර සංගවේදයක් කරන විදිහට ධර්මය විකෘති කරලා මිනිසුන්ට කියා දීලා මේ නිවන් මඟ වහන මිනිසුත් මේකට මේ කොටස රහිත වෙනවා. ඒ අයටත් අක්කනෝ අසමයෝ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මිනිහෙක් වුණත් දැන් මේ පතිරූපදේශයේම ඉපදුනත් බෞද්ධය කියලා උපන්න සහතිකේ තිබුණත් ඒ පුද්ගලයෝ මේ වගේ අය වුණොත් මේ සුභාසිතේ දුබ්බාසිතේ තේරුම් ගන්න බැරි නම් අත්තමඤ්ඤාතු ඒ අනුව හැසිරෙන්න නොදන්නවා නම් ඒ පුද්ගලයාත් අසමියෝ. ඉතින් ඒක නිසා බොහෝ දුරට ඔය සම්මත සම්ප්‍රදායික බොහෝ දෙනෙක් මේ කොටසටත් අයිති වෙනවා. කන සම්පත්තිය ලබන්න බෑ මිනිසුත් වෙලා උපැන්න සාතිකයේ බෞද්ධකම තියෙනවා. නමුත් අර සුභාසිතේ දුබ්බාසිතේ නිවැරදිව තේරුම් අරගෙන ඒ සුභාසිතේ හැසිරෙන්නටත් දුබ්බාසිතෙන් ඉවත් වෙන්නටත් කටයුතු නොකරන පුද්ගලයොත් අක්කනෝ අසමයෝ. අවසානික පුණජ පරම්භිකවේ තථාගතෝච ලෝකෝ අනුප්පන්නෝ හෝති. තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයේ නූපන් කාලෙක අබුද්ධෝත්පාද කාලෙක අපි මිනිසු වෙලා ඉපදුනත් එතකොට අපිට අර දහම් සොඬ ජාතකයේ කියවාගේ මේ නිවන් දකින බුද්ධ ධර්මය අහන්න බෑ, ඇහෙන්නේ නෑ, කවුරුත් කියන්නේ නෑ. දැන් ඒ වගේම තත්ත්වයක් මේ රටේ අවුරුදු 1000කට වැඩි කාලයක් මේ අනුරාධපුර යුගයේ අග අවසාවේ ඉඳන් මේ 2005 විතර වෙනකන් මේ නිවන් දකින්න ධර්මයක් රටේ ලෝකේ කොහෙවත් කාටවත් අහන්න තිබුණේ නැහැ, දන්නේ නැහැ. ඒ වගේ කාලයකත් අබුද්ධෝත්පාද කාලයක් වගේ මිනිසුන්ට නිවන් නියම නිවන් දකින්න ධර්මයක් තේරුම් ගන්න බෑ. ඒ සියලු පදවැල් වලට පදමරම 20ට වැරදි විදියට විකෘති විදියට අර අර්ථ ගන්නලා අටු අටීකා ටිප්පණිලා ඔය වැඳුම් පිදුම් වැඳුම් පැතුම් කරලා මිනිසුන්ව පින්කම් කරන්න විතරක් පොළඹවලා හිටිය කාලයක්, කින් කුසල ගවේෂි කින් සත්‍ය ගවේෂි කරන්න බැරි කාලයකුත් මේ මිනිහෙක් වෙලා ඉපදුනත් අක්කනෝ අසමයෝ. ඒ වගේම මේ අබුද්ධෝත්පාද කාලයක, අබුද්ධෝත්පාද කාලය කියන්නේ බුද්ධෝත්පාද කාලය කියන්නේ, බුද්ධෝත්පාද කාලය කියන්නේ භව උදුරා දමන්නට උපකාරක ධර්මය අහන්න තේරුම් ගන්න ඒ මාර්ගය අනුගමනය කරන්න පුළුවන් කාලය බුද්ධෝත්පාද කාලය. ඒ වගේම රාග භව ද්වේෂ භව මෝහ භව හදාගෙන අර පැවැත්ම තුළ භවතාගෙන යන්නට උපකාර වන කාලය, භව උදුරා දමන්නට නොදන්නා කාලය, ක්‍රියාත්මක වෙන්නට නොදන්නා කාලය අබුද්ධෝත්පාද කාලය. ඒ කාලෙකත් කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් කාලයක් තියෙනවා මෙතන, යම්කිසි තැනකදී යම්කිසි කාලෙකදී මේ බුද්ධෝත්පාද කාලයක් නොවන කාලයක තමයි චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන්නේ. චක්‍රවර්ති රජ කෙනෙක් රජ කරන කාලෙක කිසිසේත්ම බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ, පත් වෙන්නත් බෑ, පත් වෙලා වැඩකුත් නැහැ. හේතුව මේ දුක්ඛේ අධිගන්තබ්බං කියන தত্ত্বය තේරුම් ගන්න බෑ. නිමිටි පෙරනිමිටි ඇත්තේ නැහැ. කිසි මිනිහෙකුට දුකක් ලැබෙන්නේ නැහැ චක්‍රවර්ති රජ කෙනෙක් කාලේ. හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, වරදවි කාමයේ වරදවා හැතිරින්නේ, ඒ වගේ වැරදි කරන්නේ නැහැ. ඒ කාලේ මිනිසු අර කිං කුසල ගවේෂි කිං සත්‍ය ගවේෂි කරන්න ඕනෙත් නැහැ, කරන්න දන්නෙත් නැහැ. ඇයි දුකක් නැහැනේ? ඒ නිසා දුක තේරුම් ගන්න බෑ. ඒක නිසා චක්‍රවර්ති රජ කෙනෙක් උපදුණු කාලේ, රජ කරන කාලේ දසරාජ ධර්මයෙන් කටයුතු කරනවා. හැබැයි ලෞකික ධර්මයන් පිං පුරනවා, පිං කරනවා, කිං කුසල ගවේෂි කරන්නත් බෑ. මොකද දුකක් තේරුම් ගන්න බෑ. ඒ නිසා අර දුක්ඛේ අධිගන්තබ්බං කියන தത്വයට පත් වෙන්නේ නැහැ, පත් වෙන්න බෑ. ඒ නිසා යම් කිසි කාලයක චක්‍රවර්ති රජ කෙනෙක් රජ කරන කාලයක මිනිසුන්ට දුක තේරුම් ගන්න බැරි නිසා දුකෙන් මිදෙන්නට අවශ්‍ය මේ ධර්මය අවශ්‍ය නැහැ, ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පින්කම් කර කර තවදුරටත් අර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන කාල තාක්කල් පින් පුරාගෙන යන කාලයක් තමයි චක්‍රවර්ති රජ කරන කාලය. ඒ නිසා ඒක අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලෙත් ඝන සම්පත්තිය ලබන්න බෑ අක්කනෝ අසමයෝ. මෙහෙම බුදුහාමුදුරුවෝ මේ අක්කන අසමය සූත්‍රයේ මේ වගේ අවස්ථා 8ක් විග්‍රහ කළා. 4 අපායත්, 4 අසඤ්ඤ තලයත්. ඒ වගේම මිනිහෙක් වෙලා ඉපදුනත් අර නත්ති ගති බික්කු බික්කුණී උපාසක උපාසකාණන් එමනන්න නියති මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම දුප්පඤ්ඤෝ අප්පටි බලෝ සුගති දුක්ගති, ඒ වගේම අබුද්ධෝත්පාද කාලය කරන් ඒත් බෑ. ඒක නිසා කල්පනා කරන්න ඕන මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙලා මේ විමුක්ති ඥාන දර්ශනය මගපල් ලබන්න නම් මේ මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්නත් ඕන, බුද්ධ ධර්මයේ පරම පවිත්‍ර සිද්ධි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඕන. ඒකේ අර අටුවා ටීකා ටිප්පණි වල විකෘති කරපු පද පරම ධර්මයක් ඇහුවට ඒවන් නිවන් දකින්න බෑ. ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක නිවන් දකින්නත් බෑ. ඒ වගේම ධර්මය අධර්මය කරන අර සුගති දුක්ගති දෙකේ වෙනස තේරුම් ගන්න බැරි කාලෙකත් ඒ වගේ පුද්ගලයන්ටත් නිවන් දකින්න බෑ, කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේක කොච්චරනම් කොහොම බේරිලා තේරිලා එන්න ඕනද කියන එක හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා දැන් ඔය බොහෝ දුරටම ඔය සියලුම රජවරු දේශපාලකයෝ පැටියමතුරු මේ වගේ අය ඒ වගේම විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔය සියලුම ආගම්වල අර අන්තවාදී අන්තගාමී ලෙස ආගම් විශ්වාසයෙන් අදහන පුද්ගලයන්ටත් මේ කන සම්පත්තිය ලබන්න බෑ. එයා ආගමක් විශ්වාස කරගෙන ඒ ආගම භක්තියෙන් අදහන අර වැඳුම් පිදුම් යදුම් පැතුම් කරන පුද්ගලයෝ එයාටත් කන සම්පත්තිය ලබන්න බෑ. ඒ නිසා මේ කන සම්පත්තිය කියන මේක දෙකක් කරුණු දෙකක් මෙතන එක ලබන්න පුළුවන් වෙන්නේ බොහොම කීප දෙනෙකුට පමණයි. අද මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා කෝටි 750ක් 800ක් අතර ගානක්. නමුත් බොහොම සුළු ගානකට පමණයි මේ කන සම්පත්ති තේරුම් අරගෙන මගඵල ලබන්නට බව උදුරා දමන්නට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මේක ඒ බුද්ධ දේශනාව බව උදුරා දමන දේශනාව. රාග භව ද්වේෂ භව මෝහ භව තමන්ගේ හිතේ උපදින්නේ. ඒක හිතෙන් උදුරා දමන්නයි ඕන. ඒක තේරුම් ගත්ත කෙනෙකුට පමණයි කන සම්පatti දෙක ලැබෙන්නේ. කන කියන වචනේ කපා දැමීම. කපා දැමිය යුතු කපා දැමිය හැකි බැමි තුන දැකීම. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තමා දකින්න ඕන. ධම්මෝ සම්දිත්තිකෝ වෙන්න ඕන. ඒ අනුව කන කියන කපා දැමිය යුතු කපා දැමිය හැකි සම්ම දක්ඛාතා කියන මේ බැමි තුන දකිනෝ. ඒ අනුව සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයා අර කනෝ කන සම්පatti ලැබුවා. දැන් මේ කන කියන වචනේ කපා දැමිය යුතු කපා දැමිය හැකි බැමි දැකීම කන, ඒ බැමි කපා දැමීම කය, ඒ බැමි කපා අවසන් කිරීම කීනා. එනිසා රහතුන් වහන්සේට කියනවා කීනා ශ්‍රවයන් වහන්. එතකොට එකම වචනේ අර අතීත වර්තමාන අනාගත වචන තුන තමයි කන කය කීන. දැන් මේක මේ වචන තුන පස්සේ කාලේක අටුව ආකාරය සංස්කෘත වචනයක් ගත්තා ෂණ කියලා. දැන් අද තියෙන්නේ ෂණ සම්පatti. එහෙම වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. මේ ෂණ කියන ෂණ වංගුරත්වයේ ෂණ සම්පatti එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ වගේම ෂය නෙමේ කය. ඒක නිසා මේක මේ සංස්කෘත වචනයක් අරගෙන කන සම්පatti කියන එක ෂණ සම්පatti හැටියටත් අද අටුවාකාරිය පරිවර්තනය කරලා තියෙනවා. ධර්මයේ විකෘති කරලා විනාශ කරලා තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ කන කය කීන වචන තුන තේරුම් ගත්තේ නැත්නම් අර සංස්කෘත වචනේ ෂණ ෂය වගේ ඒවා ගත්තොත් නිවනටයි බාධා වෙන්නේ. ඒ නිසා එතන නිවනක් විග්‍රහ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සංස්කෘත වචනේ මේ උතුම් ධර්මය කවදක්වත් විග්‍රහ කරන්න යන්න එපා, වර්ධිනවා කියන එක බුදුහාමුදුරුවම සූත්‍ර ධර්ම ගණනාවකත් චූලවග පාළියේ පැහැදිලිවත් කිව්වා. මේ ඡන්දස් වෛදික භාෂාවෙන් මගේ ධර්මය කියන්න එපා, දේශනා කරන්න එපා, පරිවර්තනය කරන්න එපා කියලා. ඉතින් එහෙව් එකේ අද බොහෝ අය ඔය සංස්කෘත භාෂාවේ වචන දාලා බුද්ධ දේශනාව බුද්ධ භාෂිතේ ලියනවා නම් කියනවා නම් දේශනා කරනවා නම් ඒ අය ආනන්තරිය පාප කර්මයක් කරගන්නා, අර විනය නීති උල්ලංඝනය කරන, බුදුහාමුදුරන්ගේ දේශනාවට විරුද්ධව යන අය මිසක් මේ නිර්මල බුද්ධ ධර්මයට අනුගත වෙන අනුකූල වෙන අය නෙමෙයි. ඒක තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා කවුරුත් තේරුම් ගන්න ඕනේ මොකද්ද කන සම්පatti කියන වචන දෙකේ තේරුම. මේක තේරුම් ගත ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ට මේ බව උදුරා දමන්නට උපකාර වන ධර්මය තේරුම් අරගෙන ඒ මග නිවැරදිව අහලා දැනගෙන අනුගමනය කරලා අර රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරලා නිවන් මග සාක්ෂාත් කරගන්න. මේ අක්කන සූත්‍රය ඉදිරි දවස් හතේම නොයෙකුත් අවස්ථාවලදී ඉතාම වැදගත් වෙනවා. ඒකයි මේ සූත්‍රය මුලින්ම දේශනා කළේ. ඒක හැම අවස්ථාවකම වැදගත් වෙන බව 17 අවසන් වුණාම තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අවස්ථාව තියෙනවා ඕන කෙනෙකුට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඔය දැන් අර දෙවෙනි වරට තුන්වෙනි වරට ආපු අය අර දැන් තමන් මේවා ඔක්කොම අහපු නිසා සමහර විට අදාහන්න ඕනේ නැති ප්‍රශ්නයක් අවසාන ප්‍රශ්නයක් අහන්න වගේ මෙයත් හදන්නේ. ඒක දැන් මේ වෙලාවේ අනික් අයට බාධාවක් වෙනවා. ඒ නිසා ප්‍රශ්න අහන්න ඕනේ. හැබැයි අර දැන් හෙට අනිද්දාත් ඉවර වුණාට ප්‍රශ්න අහන්න තියෙන ප්‍රශ්නයක් දැන් අහලා හරියන්න. ඒ වෙලාවට අදාළ ප්‍රශ්න ඒ වෙලාවට අහන්න ඕනේ. දැන් මේ කට්ටිය දෙතුන් පාරක් ඇවිල්ලා දන්නවා මේක. ඉතින් ඒක නිසා හරියටම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව ආවම ඒක අපි උත්තර දෙනවා. එන්නම් පැටලෙන්න ඉඩ තියෙනවා. අලුතෙන් ආපු අය ඉන්නවා 140ක් විතර. පරණ අයත් ඉන්නවා ඊට වඩා ටිකක් වැඩි. ඉතින් ඒක නිසා අපි අලුත් අයට මේක අවස්ථාවක් ලබා දෙන්න. නෑ ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන්. අනික අයටත් ගැළපෙන ප්‍රශ්න අහන්න එච්චරයි. ඕන කෙනෙකුට අපේ ස්වාමීන් වහන්සේලාට
අවසරයි. අරහතුන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. කරුණාවෙන් ගති සහ භව අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ලෝභ ගතිය, ලෝභ භව, ද්වේෂ ගතිය, දෝභ භව.
ඔව්. දැන් උපදිනකොට භව, තැන්පත් වෙනකොට ගති. දැන් මේකේ වචනයක් තියෙනවා සිංහල, එකතු කර ගන්නවා, එකතු කර ගත්තා, එකතු කළා, තැන්පත් කළා. තේරුණාද? එකතු කර ගන්න අවස්ථාවේ භව, එකතු කරලා තැන්පත් කරපු අවස්ථාවේ ගති. ඒ නිසා දැන් මේකට තව වචන දෙකක් තියෙනවා. දැන් තණ්හා අනුසය සමානයි තණ්හා භව, ලෝභ භව, රාග භව. ඒ වගේම අර ආශය සමානයි රාග ගති, ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති. ඒ වගේ ගති කිව්වහම ඒක පාස්ට් ටෙන්ස් වචනයක්. අතීතේ වෙලා දැන් අරගෙන තැන්පත් කළා ඉවර නම් ගති වුණා. තව තැන්පත් කළේ නැත්නම් ඒක භව. තේරුණාද? එතකොට ලෝභ භව අලුතෙන් උපදින දේ, ද්වේෂ භව අලුතෙන් උපදින දේ තව තැන්පත් කළා නැහැ. තැන්පත් කරන්න ඉස්සෙල්ලා අපි මේ තණ්හා භව, ද්වේෂ භව, මෝහ භව, අපි අවිද්‍යා භව තේරුම් ගන්න ඕන. එතකොට භව අවස්ථාවේ තමයි අපිට භව උදුරා දාන්න පුළුවන්. ගති වුණාට පස්සේ භව උදුරන්න පුළුවන්ද? බෑ. එතෙන්දි සමුදේ ධම්මාවා භය ධම්මා. ඒක සමුදේ වෙලා අවසානයි. අනුසය අවස්ථාව පහ වුණාට පස්සේ සමුදේ අවස්ථාවට එනවා. සමුදේ අවස්ථාව පහ වුණ ගමන් ගති හැටියට තැන්පත් වෙනවා. තැන්පත් වෙන්නේ කර්ම බීජ හැටියට මනෝමය කාය තුල. ඒක කාටවත් අයින් කරන්න බෑ. ඒකේ ධර්මතාවයක් තියෙනවා. දවස් 7කින් අලුතෙන් ඒ අනුසය, ඒ භව ලැබුණේ නැත්නම් දවස් 7කින් ඒක සමුදේ ධම්මාවා භය ධම්මා. ඒකත් තේරුම් ගන්නවා. දැන් ඕක දවස් 7කට ඉස්සෙල්ලා ආයසරයක් භව වුණොත් අරක යායන් තන්නා පූර්ණෝ භවිකා තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනී වෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන භව කියන්නේ එකක්, ගති කියන්නේ එකක්. භව තමයි අපිට උදුරා දාන්න පුළුවන්. ගති උදුරන්න බෑ. ගති ගෙවිලා යන්න.
ස්වාමිනාස්
භව අවස්ථාවේ තමයි අපි උදුරන්න ඕන. භව අවස්ථාව කියන්නේ අනුසය අවස්ථාව. ගති අවස්ථාව කියන්නේ ආසය. ආසය අපිට ඉවත් කරන්න බෑ. අනුසය අපිට නවත්වන්න පුළුවන්. න අනුසේති කරන්න පුළුවන්. න අනුසේති කළොත් දවස් 7ක් බර තියෙන ආසය ගෙවිලා යනවා. ඊට පස්සේ අර බැම්මි 3 කැපිලා යනවා. එනිසා වචන දෙකයි, භව රාග භව, ද්වේෂ භව, මෝහ භව, එකක් රාග ගති ද්වේෂ ගති මෝහ ගති එකක්. ඒකටම සමානයි තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය භව අවස්ථාව. ඒ වගේම ආසය තණ්හා අර කාමාසය භවාසය දිත්‍යාසය අවිද්‍යාසය ආසය අවස්ථාව දැන් තැන්පත් වෙලා තියෙන ගති නිසා තැන්පත් ඌදේ ආසය උපනිනදේ අනුසය. මේ දෙක ඉස්සරහට හැම අවස්ථාවකම අපිට තේරුම් ගන්න වෙනවා. මේ දෙක තමයි නිවනට උපකාර වන අර ආසයානුසේ ඥානය. ආසයානුසේ ඥානය තේරුම් ගත්තොත් මෙන්න මෙතෙන්දි තමයි නිවනට උපකාර වන අනුසය අපි උදුරා න අනුසේති කරනවා මිසක් අපිට ආසය අපිට නවත්තන්න බෑ. ආසය ගෙවිලා යනවා ඉබේම දවස් 7කින් සමුදේ ධම්මාවා වාය ධම්මා වෙනවා. ඒක කාටවත් නවත්තන්නත් බෑ. ආසය කොච්චර තිබුණත් කමක් නැහැ. අනුසය දවස් 7ක් සහමුලින්ම නැවැත්තුවොත් ඒ පුද්ගලයා මඟඵල ලැබලා ප්‍රඥා විමුක්තියටපත් වෙලා අරහත් බවටපත් වෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දැන් මේ දේශනාවේදී සඳහන් කරා මේ ලෝකයේ අර කොටස් තුනකට බෙදිලා තියෙනවා, මේ සුණාපරන්තය අපරාපරන්තය ප්‍රත්‍යත් ජනපදය කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේක මේ භෞතික වශයෙන් මේ
භෞතික වශයෙන් උත් අපි අධ්‍යාත්මික වශයෙන් උත් දෙකම තියෙනවා. දැන් අපි හිතමුකෝ අර ප්‍රතිરૂපදේශය කියන එකේම අර සුණාපරන්තයේ මිනිස්සුත් ඉන්නවා ගති අනු තේරුණා. ඒ වගේම සුණාපරන්තය කියලා වෙනම එකකුත් තියෙනවා. දැන් බුදුහාමුදුරන් කාලේ වගේ නෙමෙයි අද අර අපරාපරන්තය කියන්නේ එතනින්නම් මෙතෙන්ට එන්න පුළුවන්. දැන් අද ඕන කෙනෙකුට දැන් මෙතනත් ඉන්නවා ඔය කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ පිටරට අය. ඇවිල්ලා එයාට දැන් මේ ධර්මය අහන්න පුළුවන්. එදා එහෙම එන්න පුළුවන්කම් පහසුකම් තිබුණේ නැහැ. ගුවන් යානා නැව් තිබුණේ. අනිපාර ඒගොල්ලෝ දැන් ඒ පැරටවලත් මිනිස්සු හිටියා. ඉපදුනා ජීවත් වුණා. නමුත් ඒගොල්ලන්ට කොහෙන්වත් අහන්න දැනගන්න තිබුණේ නැහැ. මේ බුදු කෙනෙක් බුදු වෙලා මේ ධර්මය දේශනා කරනවා කියලා දන්නේ නැහැ. එනිසා ඒ වගේම මේ මධ්‍ය මණ්ඩලයේම වුණත් එදා හිටියේ පරිබ්‍රාජිකයෝ තීර්ථකයෝ නිගන්තයෝ මහාන බමුණ ඔයගේ හිටියනේ ඔය සද්ධාස්ත්‍රවරුගා. එයා විශ්වාස කරේ නැහැ. එයාටත් අක්කනෝ අසමයෝ. ඒ කොච්චර මේ බුදුහාමුදුරන් ගාවම හිටියත් ජේතවනාරාමේ ගාවම හිටියත් එයත් සුණාපරන්ති වගේ තමයි. එහෙම. ඒකයි වැඩි.
ඒක ඊළඟ එක අහන්න ගිය එකට ඔබ වහන්සේගෙන් පිළිතුරක් ලැබුණා. මම අහන්න ගියේ මේ සුණාපරන්ත වගේ දේශවල හිටියත් අර මේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න
පුළුවන් නම් ඒ පුද්ගලයාටත් අර පතුරු උපදේශය ලැබෙනවා. ඒ පුද්ගලයාට ස්කන සම්පත්තිය ලැබෙනවා.
ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කන සම්පත්තිය සම්බන්ධ ඔබ වහන්සේ දේශනා කරන දැන් කන ඇහෙන්නේ නැති අයට, ඒ කියන්නේ ෆිසිකල් ඩිසබිලිටි එකක් හරි මෙන්ටල් ඩිසබිලිටි එකක් මානසික සහ කායික
ප්‍රශ්න ආතතියක් ආබාධයක්
තියෙනවනේ.
දැන් මේක දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. මොකද ලබන්න ඕන සුතමේ ඥානියත් පරතෝගෝෂක ප්‍රත්‍යයන්. දැන් කන ඇහෙන්නේ නැත්නම් සුතමේ ඥානිය ලැබෙනවද? පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙනවද? නැහැ. ඒක නිසා ඒක තමයි අර ජලෝ පළමුකෝ අප්පටි බලෝ. ඒ වගේම ඒ පුද්ගලයාගේ මානසික ආතතියක් ආබාධයක් තියෙනවනේ. ඒ පුද්ගලයාට මේ තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයාට මේ කියන දේවල් අහන්න බෑ. එහෙනම් ඔහෙ ඇහුණා තේරුමක් නැහැ. අර්ථයක් නැහැ. ධර්මයක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාත් අහයි. එහෙම පුද්ගලයොත් ඉන්නවා. ඒ පුද්ගලයන්ට මේක 100%ම මොනවාම තේරුනේ නැහැ කියලා අහලා යනවා. ඉතින් ඒක නිසා එහෙම අයටත් අර ජලෝ පළමුකෝ අප්පටි බලෝ. ඒ වගේම මේ කොච්චර ඇහුවත් සුභාසිතේ දුබ්බාසිතේ අතමඤ්ඤාතුන් වෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා. මේ කොච්චරම මේක ඇහුවත් ওই දේශපාලකයෝ එහෙම ඉන්නවනේ. මේක තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඒ අයගේ රස්සාව මොකද? එයාගේ රස්සාවම කාව හරි රවට්ටලා මොකක් හරි කරලා ඊයක් හරි හොයාගන්නේ. එයා දුබ්බාසිතේ. එයාට මේ සුභාසිතේ දුබ්බාසිතේ වෙනසක් තේරුම් ගන්න ඕනේ නැහැ. ඒ වගේම ඔය අන්තවාදී ආගමික කොටසුත් එහෙමයි. ඉතින් ඒක නිසා මේක රටේ හැම තැනම තියෙනවා. අපිට පෙවුන් නැතුවට ඔගේ දෙකක් තියෙනවා. අර කන ඇහෙන්නම් කොහොමවත්ම බෑ. හැබැයි ඇහැ පෙවුනේ නැතත් කන ඇහෙනවා නම් මේක හොඳට තේරුම් ගත්තොත් අර සෝතාවදානේ පඤ්ඤා සුතම ඥානෙ ලැබෙනවා. මේ නමුත් කන ඇහෙන්නම් මේ කියන දෙයක් කිසිසේත්ම අහන්න බෑ. ඒ වගේම ගොළුවෙක් වගේ වෙලා තියෙනවා නම් කන ඇහෙන්නම් ඒකත් අමාරුයි. ඒ වගේම මානසික දුබලතාවයකට මානසික ආතතියකට මානස මොට්ට වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාටත් මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එයායි තමයි ජලෝ පළමුගෝ අප්පටි බලෝ කිව්වේ.
අවසර ස්වාමීන් වහන්ස, මේ භව වීම තුළ භව වෙනකොට අනුසය ඉපදිලා නේද ස්වාමීන් වහන්ස?
අනුසය ඉපදුනා නම් ගති වෙනවා, භව ඉපදුනා නම් ගති වෙනවා. ඒක නිසා අනුසය දැන් අපිට තේරුම් ගන්න ඕනකම තියෙනවා. දැන් මේකේ වචනයක් තියෙනවා, මේ බුද්ධ දේශනාවේ පජානාති. පජානාති කියන්නේ ඥානතෝ නෙමෙයි. ඥානතෝ කියන්නේ දැනුම. පජානතෝ කියන්නේ දැන් බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ ත්‍රිපිටකේ අපි මේ දැන් සාකච්ඡා කරන සූත්‍ර ධර්මවලත් සාකච්ඡා නොකරන සූත්‍ර ධර්මවලත් හැම එකකම කොහේ හරි පජානාති නපජානාති දෙක තියෙනවා. දැන් ඕක තේරුම් ගන්න බැරි නම් දැන් තමන් ඇහෙන් රූපයක් දැක්කා, තමන් තුළ ඇතිවන වෙනස ප්‍රජනනය වෙන වෙනස, ජනිත වෙන ප්‍රජනනය වෙන ප්‍රභවය වෙන නිර්මාණය වෙන වෙනස තමන් දැනගන්නවා නම් අන්න පජානාති. එහෙම ඒ ඇතිවන වෙනස අයහපතක් බව තේරුම් ගත්තොත්, එහෙම නැත්නම් පැවැත්මට හේතු වෙන රාගය ද්වේෂය මෝහය බව තේරුම් ගත්තොත් අනුසය උපදින්නට ඉස්සෙල්ලා න අනුසයති කළා අර ආසය නොඋපදවාමි ඉවත් කරන්න පුළුවන් සමුදේ බිහි නොකර. නමුත් දැන් පෘථග්ජන පුද්ගලයෙක් කොයි තරම්ම මේක තේරුම් ගත්තත් තමන්ට ප්‍රිය මනාප වූ දෙයක් කොට ඇලෙනවා. ඒක නප්පජානාත්. එතකොට අර අනුසය ආසය දෙකම ඉපිදිලා තමන් තුළ ගති හටගන්න. ඉතින් ඒක නිසා මේ දෙක මේ අවස්ථා දෙක හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා බුද්ධ භාෂිතේ බුද්ධ ධර්මයේ තිබුණු තියෙන වචනේ පජානාති නප්පජානාති අප්පජානාති වචන තුනක් තියෙනවා ත්‍රිපරිවර්තය. මේ වචන තුන කිසි තැනක මුළු ත්‍රිපිටකයේම ත්‍රිපිටකයේ තියෙන ලක්ෂ වාරයක් එකම තැනක හරි ත්‍රිපිටක පරිවර්තකයෝ ওই වචනේ පරිවර්තනය කළා නැහැ. හැම තැනම පරිවර්තන කළ තියෙන අර්ජානතෝ කියන දැනගනි කියන වචනේ විතරයි. පජානාති කියන්නේ ප්‍රජනනය, ජනිත වීම, ප්‍රභවය වීම. එහෙම නැත්නම් අලුතෙන් තමන්ගේ හිතේ ඇතිවන නිර්මාණය වන තත්වය වෙනස තමා විසින් තමා තුළින් තමාගේ යහපත සඳහා නිවැරදිව දැනගැනීම පජානාත්. ඒක තේරුම් ගන්න බැරි නම් නප්පජානාත්.
ස්වාමීනි, සම්භව වෙනකොට අනුසය ඉපදිලා එතකොට?
සම්භවම් වුණා නම් අනුසය ඉපදලා ආසය ඉපදිලා ගති ඉපදිලා ඉවරයි. සමුදේ බිහි වෙලා ඉවරයි.
සම්භව කියන තැන බහුම තමයි අර
ඔව්. දැන් අපි පොඩි උදාහරණයක් ගමු. ඔයා ඇහෙන් දකිනවා ඔයාට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන, අල්ලන්න නැති රූපයක්. පුද්ගලයෙක් හෝ දෙයක් හෝ ද්‍රව්‍යයක් වස්තුවක්. එතකොට ඔයාගේ හිතට එනවා තරහා. හරිද? තරහක් එන්නයි එන්නේ, තාම ආවේ නැහැ. මේ තරහ වැරදි බව ඔයා දන්නවා නම් ඒ තරහ නොගෙන ඒ මිනිහට, ඒ පුද්ගලයාට හෝ සත්වයාට මෛත්‍රී කළොත් මොකද වෙන්නේ? න අනුසේති වෙලා අර අපි ඒ දැනුම හරි ආකාරයට පාවිච්චි කළා. අපිට පුළුවන්කම තියෙනවා ඒ වැරද්දෙන් වැරද්දේ පහට අබ්බලා ඒ වෙනුවට හරිදේ භාවයට අබ්බංච කරන්න. එතකොට හරි.
සමිනස බව උනාට පස්සේ ඒක විඥාන බීජයක් ඇතිවීමක් දෙතන සිද්ධ වෙයි.
බව ඇති වුණොත් අනුසය උපදිනවා, ඒක තන්පත් උනාට පස්සේ ගති වෙනවා. ඒක විඥාන බීජයක්, කර්ම බීජයක්, උත්පත්ති බීජයක් බවට පත් වෙනවා. මේ බීජ කියන එක අවස්ථා තුනකින් තේරුම් ගන්න ඕන. උපදිනකොට විඥාන බීජ, තන්පත් වෙනකොට කර්ම බීජ, උපදිනකොට උත්පත්ති බීජ. මොනවද? ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව.
සමිනසතුට ඔය ආසව තැන්පත් වෙලා තියෙන කර්ම බීජ තුරද?
ආසය අනුසය දෙකම, අනුසය අලුතෙන් උපදින දේ තැන්පත් වෙන දෙයක් නෙමෙයි. ආසය කාමාසය, භවආසය, දිත්‍යආසය, අවිද්‍යආසය හතරම තැන්පත් වෙන්නේ කර්ජකය තුල නෙමෙයි, මනෝමය කාය තුල.
සමිනන්සට කර්ම බීජ තැන්පත් වෙලා තියෙනෙත් මනෝමය කාය තුලනේ.
ඔව්, ඒක තමයි මං කියේ. උපදිනකොට කර්ම බීජ තැන්පත් වෙනකොට කර්ම බීජ, උපදිනකොට විඥාන බීජ, ඒක අර තව තැනක පැලවෙනකොට උප්පත්ති බීජ. එතකොට කොහෙද තැන්පත් වෙන්නේ? මනෝමය කාය තුල. කර්ජ කාය තුල නෙමෙයි, චිත්තජ කාය තුලත් නෙමෙයි.
සමිනන්ස, එතකොට මේ ආසයයි කර්ම බීජයයි දෙකම තියෙන මනෝමය කාය තුල නම් ඒ එකක්?
ආසය කියන්නේ ආසය එකක්. ඔය ඔක්කොටම කර්ම බීජ කියන්න පුළුවන්. තේ කීන බීජා.
ආසය මතුවෙන්නේ ගති විදිහට. එතකොට සමිනන්ස,
ආසය සහ ගති දෙකම එකයි.
ඒතර දෙකක් කියන්නේ සමිනන්ස?
එහෙම එකම දෙයට විග්‍රහ කිරීමේ පහසුව සඳහා වචන කීපයක්ම විග්‍රහ කරලා තියෙනවා බුද්ධ දේශනා. පුළුවන් තරම් වැඩි වචන ගානකින් විග්‍රහ කරලා තියෙනවා, තේරුම් කරන්න, තේරුම් ගන්න පහසුවට.
තව ප්‍රශ්නෙත් අව්‍යාකට සිතක් ගැන සමිනන්ස. මේ දැන් හැම දැන් සිත සිතවිල්ල කියන්නේ සංකතයක් නේ?
නෑ නෑ, කියන්නේ සියලු සිතුවිලි සංකාර නෑ.
සංකාර සිත
නෑ. දැන් හිතකට එන, අපිට හිතක කිව්වහම ඇහෙන් දකින රූපාරම්මන, කනට එන සද්දාරම්මන, නාසයට එන ගන්ධාරම්මන, දිවට එන රසාරම්මන, කයට එන පහස පොට්ටාබ්බාරම, මනසට එන ධම්මාරම, හයම අරමුණු. මේ හයම තුන් ආකාරයි. අපි ප්‍රිය දෙයට ඇලෙනවා නම්, අප්‍රිය දෙයට ගැටෙනවා නම්, ප්‍රිය අප්‍රිය අතර මැනිනවා නම්, තුනක් තියෙනවා, තුනම සංකාර. අර ප්‍රියාප්‍රියාතර අපි උපේක්ෂාසිතින් ඉවසනවා නම්, ඒකවගේම තරහින වෙලාවට මෛත්‍රී කරන්න පුළුවන් වුණොත්, රාගයෙන වෙලාවට අසුභානුස්සතිය වඩන්න පුළුවන් වුණොත්, මානෙනකොට අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරන්න පුළුවන් වුණොත් ක්‍රියාසිත බවට පත් වෙනවා. ඒ වගේම අපිට මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන්කට කායට හයට අරමුණු වෙන සියලු දේ සංකාර වෙන්නෙත් නැහැ, ක්‍රියාසිත වෙන්න ඕනෙත් නැහැ. ඒ දෙක අතර බහුතරයක් 90%ක් අව්‍යාකත සිත්. දැන් මම මේකට පොඩි උදාහරණයක් දෙන්නම්. ඉඳගන්න දැන්. නෑ, ඉඳගන්න දැන් ඉතින්. මේ අපි හිතමු මේ පොල්ලත්තේ අපි ඇවිදගෙන යනවා කියලා. ওই පොල්ලත්තේ අපි දැන් මේ පොල් ගස් දකින්නවා, නොයෙකුත් ගස් දකින්නවා. ඒ කිසිම දෙයකට අපි ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මුලා වෙන්නෙ නෑ, අපිට තරහා වෙන්නෙත් නෑ, ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නෑ. එහෙමනම් ඒ පොල් ගස් දකින්නවා දැක්කා අපි, ඒව අව්‍යාකටයි. එවන් අපිට හොඳක් හෝ නරකක් හෝ, අනුන්ට හොඳක් හෝ නරකක් හෝ උනේ නෑ. දැන් අපි මේ අනකොට එක පොල් ගහක් අපි දැක්කා, එක පාට ගෙඩි 50ක් විතර, හැම වල්ලකම ගෙඩි 50 වගේ තියෙන පොල් ගහක් දැක්කා. දැක්ක ගමන්ම අර අව්‍යාකට සිත මොකද උනේ? සංකාර සිතක් බවට. මේ පොල් ගහ අමුතු පොල් ගහක්, මටත් හදා ගන්න ඕනේ, අපේ වත්තෙත් හිටවන්න ඕනේ, කොහෙන් දන්නේ පැලගෙන ආවේ, මොනවද දන්නේ පෝර දැම්, මොකද්ද දන්නේ ජාතිය. මේ මොකද්ද කරන්නේ? සංචේතනා පවත්වලා සංකාර කරලා සංකතයක් හදාගෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන අන්න ගතියක් බවට පත් වෙලා ඒක තැන්පත් කරගත්තා, උපාදානය කරගත්තා. ඒකයි වෙන්නේ. නමුත් අර අභ්‍යාගත සිත් එහෙම තැන්පත් වෙන්නේ නැහැ.
සමහරවිට දැනගන්න ඕනේ ඒක නෙමෙයි, මට දැනගන්න ඕනේ දැන් මේ හැම සිතක්ම දැන් සුද්ධාෂ්ටක වලින් හැදිලා තියෙන්නේ.
සුද්ධාෂ්ටක කියන්නේ වෙන එකක්.
සිතේ
පංචස්කන්ධය කියන්නේ ඔන්න ආපෝ තේජෝ වායෝ නාම රූප පංචස්කන්ධය කියන්නේ සුද්ධාෂ්ටක.
සිතේ සුද්ධාෂ්ටක වලින්
නෙමෙයි. සුද්ධාෂ්ටක ධාතු බවට, භූත බවට, ගති බවට පත් වෙන්නේ අර විඥාන ශක්තියේ තියෙන ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම ප්‍රියා ප්‍රිය අතර මැනීම කියන ක්‍රියාකාරකම් තුන තියෙන දාකල් පමණයි පංචස්කන්ධයේ උපාදානය කරගන්නේ සුද්ධාස්තක තමන්ගේ වසඟයට අයිතියට සංකතයක් ඇටියට හදාගන්න.
ස්වාමිනාස මේ සංකාරක
දැන් ඔයාට විතරක් ප්‍රශ්න අහන්න දීලත් බෑ. තව හුඟක් ඉන්නවා.
ඒතර ස්වාමිනාස සිත්වේ සුද්ධාස්තක වලින් නෙමෙයිද හැදිලා තියෙන්නේ?
සුද්ධාස්තක වලින් හැදිලා තියෙන මේ කෝප්පේ මොනක් තියෙන්නේ? සුද්ධාස්තක. මේ වටාත් මොනක් තියෙන්නේ? ඔයාගේම ඇඟ මොහොකින්ද හැදිලා තියෙන්නේ? සුද්ධාස්තක. සුද්ධාස්තක කියන්නේ එක. ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ මහා භූත හතරත් වර්ණ ගන්ධ රස ඕජා කියන හතරත් එකතු වෙලා අට. ඒවා සියලු දේ. අපි දැන් හුස්ම ගත්තොත් මොනවද ගන්නෙ? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. අපි වතුර බිව්වොත් කෑම කෑවොත් ඒ සියලු දේ. තේරුණාද? ඒක නිසා උපාදානීය කර ගැනීමයි පංචස්කන්ධය පරිහරණය කිරීමයි ආයිත් දෙක. මේ දෙකේ වෙනස දෝතාවේ තේරුම් ගත යුතුයි. හරි ඉඳ ගන්න එහෙනම්. දැන් මේ තුන්වෙනි හෝ හතරවෙනි පාරට මේ දරුවා ආවේ. තාම ඒ වුණාට බොහොම ගැටලු තියෙනවා. ඒක හොඳයි ඉතින් වරදක් නැහැ අනික් අයටත් තේරුම් ගන්න. නමුත් මේක අර දැන් මෙතෙක් අහපු එක හරියටම මේ ද්වතාවේ දෙපැත්ත තේරුම් ගන්න. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි. මේ සුද්ධාස්තකයි. ඒ සුද්ධාස්තක කියන්නේ බාහිර ලෝකෙත් තියෙනවා අපේ ගාවත් තියෙනවා. හැබැයි අපි බාහිර ලෝකේ තියෙන මේ සුද්ධාස්තක මම කොට මගේ කොට ගත්තොත් නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගත්තොත් අන්න එතෙන්දී බරක් වෙනවා බයක් වෙනවා බැම්මක් වෙනවා. නැත්නම් ලෝකේ තියෙන ඕන දෙයක් අපි උපාදානය කරගන්නේ නැහැ. ඒවා මම කරගන්නේ නැහැ මගේ කරගන්නේ නැහැ. ඒවා බරක් වෙන්නෙත් නැහැ බයක් වෙන්නෙත් නැහැ බැම්මකට බැඳින්නෙත් නැහැ. ඒවා තියෙනවා. අපිට මේ ලෝකේ තියෙන පංචස්කන්ධයේ සුද්ධාස්තක ඔය ආපෝ තේජෝ ආයෝ පටි වර්ණ ගන්ධ රස ඕජා හට නැතුව එක තප්පරයක්වත් මොහොතක්වත් බුදුහාමුදුරුවන්ටවත් අරහතුන් වහන්සේට පුදත් ගන්න පුද්ගලයෙකුට ජීවත් වෙන්න බෑ. ඒව අවශ්‍යයි. ඒක උපාදානය කර ගැනීම වැරදි. උපාදානය කරගන්නවා කියන්නේ මට වෙන් කළා කොටු කළා මගේ සන්තකේ මගේ වසඟේ මට ඒ කැමැත්ත අනුව පවත්වන්නට නවත්වන්නට උත්සාහ දරීම උපාදාන. තේරුණාද?
අවසරයි ස්වාමීන් වහන්ස. පරතෝඝෝෂිත ප්‍රත්‍ය කෙටියෙන් චුට්ටක් හඳුන්වන්න.
ඔව්, පරතෝඝෝෂක ප්‍රත්‍ය. දැන් ලෞතුරා බුදු කෙනෙකුටත් පසේ බුදු කෙනෙකුටත් හැර අරහත් බුද්ධත්වයෙන් එහෙම නැත්නම් චතු සත්‍ය බුද්ධත්වයෙන් නිවන් දකින හැම කෙනෙකුටම ඒ බුද්ධ ශ්‍රාවකයෙකුගේ හෝ බුදු කෙනෙකුගේ හෝ මගඵල ලැබූ කෙනෙකුගෙන් හෝ මේ බණ අහලා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබන්න ඕන. පර කියන්නේ අනුන්ගේ. ഘോഷක කියන්නේ ඒ කටින් දේශනා කරන දේ. දැන් අපි රේඩියෝ එකකින් ඉන්ටර්නෙට් එකෙන් රූපවාහිනියෙන් ආන බණ පරතෝඝෝෂක ප්‍රත්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන මේ ඉන්න සියලුම දෙනා දැන් මම මේ කටින් දේශනා කරනකොට තමන්ගේ කනෙන් අහනවා. ඒක දැන් මෙතන පරතෝඝෝෂක ප්‍රත්‍ය දෙපැත්තක් තියෙනවා. සමහර විට මේ ලෝකේ හදන දෙයක් කියනවනම් ඒක පරතෝඝෝෂක ප්‍රත්‍ය අර නිවනට උපකාර වන දේ නෙමෙයි. ඒ වගේම භව උදුරා දමන, කලු නසන, කෙලෙස් නසන, හිත පිරිසිදු කරන ධර්මේ නම් ඒක නිවනට උපකාර වන පරතෝඝෝෂක ප්‍රත්‍ය. ඒ නිසා පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙන්න නම් කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සිසි සද්ධර්මයත් අනුමාන ඥානෙ නෙමේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. පසක් කොට දේශනා කරන්න ඕනේ, කියන්න ඕනේ, අහගන්න ඕනේ. දැන් සමහරු අය ඉන්නවා මගඵල ලැබලා නැහැ අනුමාන ඥානෙන් දේශනා කරනවා කියනවා. පොතකින් බලලා පොතක් පතකින් බලලා කායෙන් හරි අහගෙන ටියුෂන් කඩේකින් අහගෙන විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන කියන දේ පරතෝඝෝෂක ප්‍රත්‍ය නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මේ තුනේම තියෙන්නේ පස්සති. පස්සති කියන්නේ මොකෝ? පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දකින්න ඕන. දැකලා දැකපු දේ කියනවා මිසක් දැනුමෙන් කිව්වට ඒක පරදෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන දේ නෙමෙයි. දැන් ඔය පොතකින් බලලා ඔය පාඩම් කරගෙන ධර්ම දේශනාවක් කරනවනේ. ඒක අනුමාන ඥානය. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් පසක් කොට ගත්ත එකක් නෙමෙයි. දැනුමක් තියෙනවා, දැක්මක් නැහැ. ඒ නිසා පරතෝගෝෂික ප්‍රත්‍ය නිවනට උපකාර වන ආකාරයට නම් දැක්මක් ලැබූ කෙනෙක්. ඒ කියන්නේ අවම වශයෙන් සෝතාපට්ටි ඵලයේ හෝ ඊට ඉහළ සකදාගාමි අනාගාමි අරහත් ඵලයටපත් වූ උතුමෙකුගෙන් ප්‍රත්‍යක්ෂ කොට දැකගත්තේ තමන්ගේ කණෙන් අහුවනම් ඒක පරතෝගෝෂික ප්‍රත්‍ය බව පිටකෝපදේශයේ කියන පසලිව පොතේ පළවෙනි පේළියෙම පළවෙනි වාක්‍යෙම කියලා තියෙන්නේ පරතෝගෝෂික ප්‍රත්‍යත් සම්මාදිට්ඨියත් අත්‍යවශ්‍යයි නිවනට කියන කතාව.
අවතරයි ස්වාමීන් වහන්ස, දෙවියන්ට පින් දීමේදී හා ඥාතීන්ට පින් දීමේදී ශබ්ද යගා ගාථාව කියවීම අවශ්‍යද නැත්නම් සිතින් කියවීම ප්‍රමාණවත්ද?
ඒක ශබ්ද නගා කියවන අවස්ථාවලු අවශ්‍යයි. නමුත් හිතින් කිව්වත් හොඳටම ඇති. ශබ්ද නගා කියන අවස්ථාවලු තියෙනවා. අපි දැන් මේ වගේ සමූහයක් අවසානයේ, අද මේ ධර්ම දේශනාව අවසානයේ අපි ඒ පින් බලාපොරොත්තු වෙන, අපිගෙන් පින් යදින, ඒ පින් බලාපොරොත්තුෙන් ඉන්න සියලුම දෙනාට අපි පින් දෙනකොට ටිකක් ශබ්ද නගා කිව්වට මේ මහ ගෝසාවකින් නෙමේ, ඒ අය සතුටු වෙනවා. තමන්ගේ ඥාතීන් සතුටු වෙනවා. ඉතින් ඒ වගේම අපි දැන් අවසාන වශයෙන් අද රාත්‍රී නිින්දට යන්නට පෙර අපි හිතමුකෝ අපි සියලු ඥාතීන්ට පින් දීලා නිදා ගන්නවා කියලා. එතෙන්දී ශබ්ද නගා කිව්වොත් මොකද වෙන්නේ? අර අනික් අයටත් කරදරයක්. ඉතින් ඒක නිසා එතෙන්දී අපි ඒක ශබ්ද නගා නොකිව්වත් ඒක පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න පුළුවන්. නමුත් මේ වගේ විශාල පිරිසක් අතරේ ඒ තමන්ගේ පරදත් උපජීවීන් ඥාතීන් පින් ගන්න පැමිණලා තියෙන අවස්ථාවක අපි ශබ්ද නගා කීමෙන් ඒක ඒ අයටත් සතුටුයි, ඒ අයටත් පින් ලැබෙනවා, ඒ අයත් සතුටු වෙලා ඉවත් වෙලා යනවා.
ස්වාමීන් වහන්සේ, තව ප්‍රශ්නයක් තියෙනවා. තීනි සුචරිතය හා තීනි දුෂ්චරිතය යන සිත කය වචනෙන් සිදු කරන හොඳ හා නරක දේද?
ඔව්, තීනි දුෂ්චරිතය යන වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, තීනි දුෂ්චරිතය. වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය, තීනි සුචරිතය. ඔය තුන තමයි දැන් රාගය, ద్వේෂය, මෝහයමයි ඔය තුන. තේරුණාද? එතකොට දැන් බුදුහාමුදුරුවෝ කුණ්ඩලීය සූත්‍රයේ දේශනා කළේ තීන සුචරිතයයි දුෂ්චරිතයයි. ආනපාන සති සමාධියේ සහ තව නොයෙකුත් සූත්‍රවල දේශනා කරලා තියෙන්නේ රාග දේශ මෝහ, අලෝභ දේශ මෝහ, වීත රාගී, වීත දේශී, වීත මෝහි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තීන සුචරිතය කියන්නේ නැවත දස අකුසල්. තීන සුචරිතය කියන්නේ නැවත කුසලෙ පූර්ණ වෙන ක්‍රියාකාරක. කුණු සලාහැර සිත පිරිසිදු වන දේ තීන සුචරිතය. හිත කිලුටු වන දේ, හිත කළු වෙන දේ, කැත වෙන දේ, කිලුටු වෙන දේ, අර ආගන්තුකේ උපකිලිටේන උපකිලිට්ටන් කියන ගති සකස් වන දේ තීන දුෂ්චරිතය. එනිසා දැන් අපි දස අකුසලය නොකිව්වත් තීන දුෂ්චරිතය කිව්වොත් දස අකුසලයම අයත්. ඒ වගේම කුසලය කියන මේ කතාවල් මොකවත් ඕනේ නැහැ. තීන සුචරිතය කිව්වහම ඒක කුසලයම තමයි.
අවසරයි ස්වාමීන් වහන්ස, වර්තමාන මොහොතේ අවසරයි ස්වාමීන් වහන්ස, වර්තමාන මොහොතේ ලෝභ බව, ද්වේෂ බව, මෝහ බව උපදනවා කියන එකයි, පංචස්කන්ධේ උපාදානය කරගන්නවා කියන එකයි දෙකම එකක්ද?
නෑ, ලෝභ බව ඉපදුනාට පස්සේ දැන් මෙතෙන්දී චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චේ උපාදාන උපාදාන පච්චා සම්භවන්ති. එතකොට අවස්ථා නමයක් තියෙනවා. තේරුණාද? පටිච්ච සම්පාද විග්‍රහය නම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන නමයකට පස්සේ සම්භවන්ති. ওই නමෙන් ඕන වෙලාවක අපිට පුළුවන් වෙනවා නම් අනිත් පැත්ත ගහන්න හරවන්න. මොකද වෙන්නේ? සම්භවං අනුසය උපදින්නේ නැහැ. ඒ නිසා අවස්ථා නමයක් ආදී නව අවස්ථාව තියෙනවා. පටිච්ච සමුප්පාද විග්‍රහයේ මේ අවිද්‍යාව නිරෝධ කරලා අර විද්‍යා අධිගතා කරන්න.
එතකොට ස්වාමීන් වහන්සේ සසරට බැඳෙන්න හේතු වෙන්නේ මේ භව උපදින එකද නැත්නම් පංචස්කන්ධේ උපාදානය කරගන්න එකද?
භව උපදින්නේ පංචස්කන්ධේ උපාදානය කර ගැනීමයි, දෙකම එකයි. අපි භව උපදිනවා නම් එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පංචස්කන්ධේම උපාදානය කර. අපි පංචස්කන්ධයයි පංචස්කන්ධේ උපාදානයයි කියන වචන දෙකේ තේරුම වෙනස දැනගත යුතුයි. තේරුණාද? දැන් පංචස්කන්ධේ නැතුව පංචස්කන්ධේ පරිහරණය කරන්න නැතුව භාවිතා කරන්න නැතුව බුදුහාමුදුරන්ටවත් විනාඩි පහක් ඉන්න බෑ. උස්ම ගත්තොත් වතුර බිව්වොත් කෑම දාන ගලඳුවොත් මොනවද ගන්නෙ? පංචස්කන්ධේ පරිහරණය කරන. හැබැයි උපාදානය කරගත්තද? නෑ. දැන් ඒක නිසා අපි සියලු බෞද්ධයෝ තේරුම් ගන්න ඕන පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට තේරුම් ගන්න ඕන රූප වේදනා සංඥා. ඊට පස්සේ ඒක සංකාර වෙන්නේ උපාදානය කරගත්තොත්. මම ඒක විග්‍රහ කරනවා ඉස්සරහට. ඒ නිසා දැන් බුදුහාමුදුරුවන්ගේ පංචස්කන්ධය, අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය, රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ තුනත් සංකාරණ ක්‍රියාසිට ප්‍රඥා පහක් තියෙනවා. රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. ඒ බුදුහාමුදුරුවන්ගේ අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය. පෘථග්ජන පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර විඥාන. සංකාර කරනවා නම් උපාදානය සිදු වෙනවා. පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. විඥාන ශක්තියක් උපදිනවා. ඒ අනුව පැවැත්මට උපකාර වන අනුසය සකස් වෙලා ආසය හැටියට තැන්පත් වෙලා පැවැත්ම පවත්වාගෙන යනවා. ඒකනේ දැන් කිව්වේ බුදුහාමුදුරුගේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ රූපාහරි, සබ්බේ වේදනාහරි, සබ්බේ සංඥාහරි කිව්වද? නෑ. කිව්වේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධිය. අත නිබ්බින්දති දුක්ඛේ, එතනදිම අර අනුසය උපදින්නට පෙර නිබ්බින්දති වෙන්න ඕන. ඒක බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. නිබ්බින්දති නොබැඳී නිදහස් වෙන්න ඕන.
අවසරයි ගරු අරහතුන් වහන්සේ, යමෙකු මාර්ගඵල ලබා අරිහත්ත්වයට පත් වූ පසු ගති එකක්වත් නැති බැවින් නගති තත්ත්වයට පත් වෙනවා
කියන ප්‍රශ්න. ඔව්. අංගුත්තර නිකායේ තියෙනවා ගති සූත්‍ර 10ක්. අරහතුන් වහන්සේ අර ගති, සුගති, අගති, විගති, අවිගති, අනගති, ඒ කිසි ගතියක් නැහැ. ගති නගති වුණා. ඒ කියන්නේ ගත්ත දෙයක් එකක්වත් ගති නැහැ. රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නැහැ. එතකොට නගති කියන්නේ රාග ගති නැහැ, ද්වේෂ ගති නැහැ, මෝහ ගති නැහැ. ඒ ගත්ත දේවල් සියලු දේ ඉවත් කළා. ඒ නිසා නගති. දැන් හැබැයි දැන් මෙතන නැත්තේ ගති විතරයි. ගති තියෙන්නේ තුනයි. මොනවාද? තේසං හේතුන් තථාගතෝ, තේසං චේව නිරෝධෝ එවං ආදී මහසම්. ගති තුනයි තියෙන්නේ. නිවනට බාධක වෙන ගති තුනයි තියෙන්නේ. රාග ගතිය ප්‍රිය දේට ඇලීම, ද්වේෂ ගතිය අප්‍රිය දේට ගැටීම, මාන ගතිය ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමේ ගතිය. ඊට පස්සේ දැන් අරහතුන් වහන්සේ අර සබ්බේ සංඛාරා අනිච්චාති තේරුම් ගත්තට පස්සේ සංකාර කරන්න ඒ අනුව ගති සහ මුලින්ම වැරදි ගති සියල්ල ඉවත් කළා නගති කියන තත්වයටපත් වුණත් දැන් අරහතුන් වහන්සේ ගාව තියෙනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවා ගති නෙමෙයි ඒවා මොනවද ඒවා ක්‍රියාසි ඒවා යහපත් ඒවා නිවෙනසි ඒවා මිදෙනසි ඒවා කාටත් යහපත් ඒවා තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත් ඒවා ඒවා ගති නෙමෙයි ඒවා ඉම්පූර්ණයි අරහතුන් වහන්සේගේ හිත ඒ වගේම අරහතුන් වහන්සේ ගාව අර රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය නැති වුණාට තවත් කොටසක් ඉතුරුයි ඒ මොනවද අර ගති පුරුදු නැතුවට හුරු පුරුදු ඉතුරුයි තියෙනවා දැන් අර වක්කඩෙන් පැන්නේ මොකද ඒක ගති පුරුද්දක් නෙමේ හුරු පුරුද්දක් ඒ නිසා හුරු පුරුදු අරහතුන් වහන්සේ ගාවත් ඉතුරු ඒක හුරු පුරුදු ඒ අරහතුන් වහන්සේගේ නිවනට හෝ අර කෙලෙස් හිතක් අලුතෙන් ඉපදින්නට හෝ හිත කිලුටු වෙන්නට හෝ උපකාරයක් හේතුවක් වෙන්නේ නැහැ නමුත් සියලු අරහතුන් වහන්සේලා ගාවත් හුරු පුරුදු ඉතුරු වෙනවා ගති පුරුදු තුන විතරයි නැති වෙන්නේ එකයි කිව්වේ රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බාන හුරු පුරුදු තියෙනවා දැන් අත හොදන් මේ කෑම කන්න දානි වල දන් ඉස්සෙල්ලා අත හොදනවා ඒක මොකද්ද හුරු පුරුද්ද දැන් මේ විලි වතා ගන්න සිවුරක් අඳිනවා ඒවත් හුරු පුරුදු ඒ වගේ දේවල් හුරු පුරුදු ඉතුරු වෙනවා තියෙනවා ඒවා අර ගති පුරුදු තුන විතරයි අරහතුන් වහන්සේගේ නැති වෙන්නේ ඒ ගනුව පංචස්කන්ධයම උපාදානය කර ගැනීමත් රාගය ద్వේෂය මෝහය කියන ඒ ගති පුරුදු අනුසය තුනම නැති වෙනවා තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය ඉතිරි වෙන්නේ නැහැ ශේෂයක්ව අලුතෙන් උපදවන්නේ නැහැ ශේෂයක්ව ඒකයි වෙන්නේ
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවේදී කියවුණා මනෝමය කාය සහ කරජ කාය පිළිබඳ
තවත් එකක් තියෙනවා චිත්තජ කාය කියලා ත්‍රිජ කායක් සියලුම කුරා කුහුම්බියගේ මිනිසුන්ගේ බ්‍රහ්මයන්ගේ දෙවියන්ගේ සියලු අයගේ අරහතුන් වහන්සේගේ බුදුහාමුදුරන්ගේ කරජකාය මනෝමයකාය චිත්තජකාය කියලා තුනක් තියෙනවා. ඉතින්
ඉන් කරජකාය අයත් වන්නේ සුද්ධාෂ්ටක එහෙම නැත්නම්
කරජකාය තියෙන්නේ සම්පූර්ණම සුද්ධාෂ්ටක පංචස්කන්ධයේ සුද්ධාෂ්ටක මනෝමය කායෙත් තියෙනවා හැබැයි මනෝමය කාය අර කර්ම බීජ වලින් විඥාන බීජ වලින් තොර වුණාම තේකීන බීජා අවිරුල්ලි චන්දු වූ තත්වයේ යටතේ එතන සුද්ධාස්තක නැහැ ඒ නිසා දැන් බුද්ධත්වයට පත් වූ පිරිනිවන් පාවදාල බුදු පියාණන් වහන්සේගේ අරහතුන් වහන්සේගේ මනෝමය කාය සුද්ධාස්තක නැහැ ඒක කර්ම බීජ නැති නිසා නත්ති දානි පුනබ්බවෝ අයමන්තිමා ජාති කිව්ව නිසා. ඉතින් ඒක නිසා මනෝමය කාය තියෙනවා හැබැයි මේ මනෝමය කාය බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ අර කර්ජකායක් හදන්න කර්ම බීජ එක්ක චිත්තජ කායට ශක්තියක් දෙන කර්ම බීජ තියෙනවා. කර්ම බීජ නැති කල අර මේකට උදාහරණයක් කිව්වනේ රතන සූත්‍රයේ කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ භාස්මින් තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දු යථායම්ප දීපෝ කියලා දැන් තෙලුත් නැහැ තිරෙත් නැහැ ඇවිලෙන්නෙත් නැති අර මැටි පානක් කර්ජකාය තියෙනවා හැබැයි මනුමේ කාය කර්ම බීජ වලින් ශේෂයක්වත් නැහැ අශේෂ විරාග නිරෝධ
තිට්ඨජ කාය
ඒ අනුව චිත්තජ කායට කරන්න දෙයක්ුත් නැහැ චිත්තජ කායත් අන්තර්ධාන
වෙනවා තිට්ඨජ කාය නාම ගණයේද ස්වාමීන් වහන්සේ අයත්
වන්නේ චිත්තජ කාය නාම ගණයේට වැටෙනවා නමුත් ඒක කර්ම බීජයක් මනෝමය කාය තියෙනවා නම් විතරයි චිත්තජ කායට අර අලුතෙන් උප්පත්තියක් හදන්න ඔක්කාන්ති වෙන්න පැවැත්මක් පවත්වන්න උපකාර වෙන්නේ දැන් මනෝමය කාය තුල කර්ම බීජ එකක්වත් නැත්නම් චිත්තජ කායට කරන්න දෙයක් නැහැ අකර්මන්නේ වෙන්නේ
අවසරයි අරහතුන් වහන්ස, පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබිලද සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ? ඒකයි මට
දැනගන්න. ඔය දෙකම එකට වෙන්නත් පුළුවන්. සද්දස්ස කුල පුත්තස්ස වෙලා පරතෝගෝෂක ප්‍රත්‍ය ලබන්නත් පුළුවන්. දැන් සද්දස්ස කුල පුත්තස්ස කියන එක විශේෂයෙන් පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබුණට පස්සේ තමයි කරගන්න පුළුවන්. දැන් සද්දස්ස කුල පුත්තස්ස වෙලා සද්දෝ හෝති කියන්නේ මොකද්ද? මේක තමයි තේරුම් ගන්න ඕන. හැම කෙනෙකුටම සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ, එහෙම නැත්නම් හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ශක්තියක් තියෙනවා නම් ඒ කියන්නේ ආනපාන සති සමාධිය වැඩි වීමමයි. ඒ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේමයි. ඒ කියන්නේ ධම්ම විනේ ගාදන්තිමයි. හැම දැන් බුද්ධ දේශනාවේ 10 විදියකට මේක කියලා තියෙනවා. යෝ විනයෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා බොහෝ සූත්‍රවල කියලා තියෙනවා. ඒ වගේම සමහර සූත්‍රවල ධම්ම විනේ ගාදන්ති. ඒ වගේම මහා සතර අටිපට්ඨාන සූත්‍රයේ මේක ටිකක් විග්‍රහ හැටියට ආතාපි සම්පජානෝ සතිමා සතිමා සති කියන්නේ හේතුඵල ධහම, මා කියන්නේ මිදී නිදහසෙන් වැරදිදේ. ඒ අනුව හේතුඵල ධහමට බහගලපා බලා වැරදිදේ මිදීමත් විනය්‍ය ලෝකේ, ණය විනයට සසඳා බලා අඳුරෙන්, ලෝක කියන්නේ අඳුර, අඳුරෙන් මිදීමත් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සද්ධා ඉන්ද්‍රිය මතු සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. දැන් මේක අර පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් හේතුඵල ධහමට බහගලපා බලා නවිනේට සසඳා බලන්න පෘථග්ජන පුද්ගලයෙකුට බෑ. ඒ අනුව සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබීමෙන් පස්සේ. ඒ අනුව මේක තියෙන අනුක්‍රමික පිළිවෙලක්. පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙන්න තවත් කරුණු හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම ප්‍රතිපදාව ආයසරයක්. අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ, තේරුණාද?
අත්සපස්ස
කියන්නේ ඕකම.
සති සමාධිය කරලද මේ බුද්ධ ශක්තිය අනුගත වෙන්න යන්න ඕනේ.
දැන් මේ ආනපාන සති සමාධිය වඩනකොටම භව උද්දරා ගමන ශක්තියක් තමන් තුළ ඇති වෙනවා. දැන් අපිට තරහක් ආව ගමන් මෙත්තානුසතිය වඩනකොට මොකද වෙන්නේ? භව උද්දරා දාන. රාගයක් ආව ගමන් අසුභානුසතිය වඩනකොට මොකද වෙන්නේ? භව උද්දරා, රාග භව උද්දරා දාන, දේශ භව. ඒ වගේම අනිච්ච දුකානත් මෙනෙහි කළ නිච්ච සුඛාත් ඉවත් කළ අසුමානේ උද්දරා දානකොටම භව උද්දරා දාන. භව උද්දරා දානවා කියන්නේ මේ අපි හිතන දෙයක් නෙමේ, අර අනුසය රාග භව ද්වේෂ භව මෝහ භව උපදින්නට එන එක නොඋපදවාම අනුපාද නිරෝධයෙන් නොඋපදවා න අනුසේති කිරි.
ඉදුක් නිරෝගී වේවා.
ගෞරවනීය අරියතුන් වහන්ස, භව තණ්හා සහ විභව තණ්හා යන්න පැහැදිලි කර දෙන්න මින් ගෞරවණීය සිටින.
භව තණ්හා විභව තණ්හා තේරුම් ගන්න තව තණ්හාවක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? කාම තණ්හා. තණ්හා තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් කාම තණ්හා කියන්නේ ඇහැ කන නාසය දිව කය මන කියන, ඇහැ කන නාසය දිව කය කියන පහ රමණය කිරීම, කය රමණය කිරීම කාම තණ්හා. හිත රමණය කිරීම භව තණ්හා. මන රමණය කිරීම භව තණ්හා. දැන් අපි හිතමු අපි ඇහෙන් රූපයක් දැකලා ඇහැ එක පිනවීමක් ආස්වාදයක් ලැබීම එක කාම තණ්හා. ඒ වගේම නාසයේ දිවකය මන පිනවීම කාම තණ්හා. කය රමණය කිරීමට කාම. ඊට වඩා හුඟක් වෙනස් අපි හිතමුකෝ අපි අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, රජ වෙන්න, එහෙම නැත්නම් උගතෙක් වෙන්න, පොහොසතෙක් වෙන්න, නායකෙක් වෙන්න, කුල ගොත්‍රයක් වෙන්න අපි කරන එක ඒක කාම තණ්හා නෙමෙයි. ඒක ඒ භව. අර කුලවත් භවට, ධනවත් භවට, රජ භවට, ඇමති භවට, ජනාධිපති බවට අපේ හිතේ මනසෙන් තම අපි ක්‍රියාකාරකම් කරන්නේ. ඒක බව තණ්හා. ඒක තියෙන්නේ ඒ බවට පත්වීමේ තියෙන තැනක හාවීමට ඇති කැමැත්ත බව තණ්හා. ඒක අර ඇහැගන්නාසේ දිවකය පහ පිනවන්නට වඩා එහා ගිය තණ්හාවක්. ඒක නිසා ඒක බව තණ්හා. ඊට පස්සේ අපිට එනවා තුන්වෙනි තණ්හාවක්. දැන් අපි යම්කිසි තත්ත්වයකට පත් වුණාම තනතුරකට හෝ තැනකට හෝ අර ධනවත් බවට, කුලවත් බවට, අධ්‍යක්ෂක බවට, ඇමති බවට, රජ බවට, සිටු බවට පත් වුණාම මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පවත්වාගෙන යන, ඒකෙන් වෙන් වෙන්නට තියෙන අකමැති බව නිසා සිදුවෙන සියලුම වැරදි ක්‍රියාකාරකම් මොනවාද? විභව තණ්හා. වෙන් වෙන්නට තියෙන අකමැත්ත නිසා ඇතිවන තණ්හා බව විභව තණ්හා. මේක අපිට නැති වෙයිද කියන බය බර සියලු දේ නිසා විභව තණ්හා ඇති වෙනවා. ඉතින් ඒක නිසා තණ්හා වර්ග තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පෘථග්ජන පුද්ගලයෙක් ගාව ඔය තණ්හා තුනම තියෙනවා. දැන් කවුරු හරි යම්කිසි අපි හිටම කොහොඳ රූපාන්ත බවට පත් වුණා කියලා, ඒකත් යම්කිසි භව තණ්හාව රූපවත් බවත්. ඒ රූපාන්ත බව දැන් අරූපී විරූපී වෙයිද කියන, වයසට යයිද කියන එකෙන් වෙන් වෙන්න කරන වැඩ සියලුම දේ මොනවද? විභව තණ්හා. ඒ වගේමයි අපි තනතුරකට පත් වුණාම සමහර විට අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. මේක තමන්ට නැති වෙයිද කියන බයෙන් කරන වැරදි සියලුම දේ මොනවද? විභව තණ්හා. ඒක පුතක් යන පුද්ගලයන් තුළ තව එක ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්.
මේ බැගෑවත් ඉල්ලන මේකට කිටි උත්තර ලබා දෙන්න මට අර පැහැදිලි කලින් පැහැදිලි කිරීම මට මම දැනගත්ත පැහැදිලි කිරීම කරේ මට දැනගන්න ඕන මේ චේතනාතු ගැන පොඩ්ඩක්. ඒකයි මම අර ඇහුවේ අර ප්‍රශ්නේ. දැන් උත්තරනද මේ කෙටි උත්තර විතරක්
මොකක් ගන්නද?
අර චේදාතු ගැන.
චේදාතු කියන්නේ ඔය කියන එකට වෙනස් එකක්.
සාමිනාස්
චේ කියන්නේ මාගදී භාෂාවේ හය. ඒක දන්නවද? ඔව්
සාමිනාස්.
ආ මොකද්ද චේදාතු? දැන් කුකුසාති රජුරවන්ට පිදුරු මඩුවේදී බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍රයේදී කියන්නේ චේ ධාතු විභංග. ඉතින් මොකක්ද අහන්න?
ස්වාමීන් වහන්සේ බාහිර සංකේත තියෙනවනේ. බාහිර
ඔය වැරදි වැරදි වචන පාවිච්චි කරන්න එපා. ච ධාතු කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරත් අවකාශ විඥානත් කියන හය.
ඒක දන්න ස්වාමීන් වහන්සේ.
ආ ඒක දන්නවනම් වෙන මොකක්ද අහන්න?
ඒතර ස්වාමීන් වහන්සේ සංකාර සිතක් ඇතුළත් වෙද්දී
ඒක නෑ සංකාර සිත ඇති වෙන්නේ විඥානෙ.
ඔව් ඒ ස්වාමීන් වහන්සේ
අවකාශයක් තියෙන දුර.
එතනක් තියෙනවනේ චේ ධාතු. අවකාශ විඥාන පටිච්ච
ඒකම තමයි හය. වෙන මොකක්වත් හයක්
නෑ. එතකොට ස්වාමීන් වහන්සේ සංකාර සිතත් සංකතයක් නම් මේ සංකාර සිතත්
දැන් ඔතන විඥානයයි අවකාශයයි තියෙනකොට අර ආපෝ තේජෝ ආයෝ පඨවි හතර එකව කුල සංකතයක් හදාගත්තා නම් හයක් වෙනවා සංකාරයක් හදනවා.
ඔය එතකොට ස්වාමීන් වහන්සේ අධ්‍යාත්මික සංකතයක් නේද එතකොට?
නෑ බාහිර වුණත් පුළුවන් gadol කැටයක් හදනවා අපි දැන්. අපි දැන් වැලි gadol එකව කුල විඥාණයෙන් කටයුතු කළා අවකාශ හිත් තැනක gadol කැටයක් හදනවා. ඒක ඇතුලේ දහදන්න පිට.
ඒක අපි හිතෙන් හදාගත්තද නේද ඇතුලේ?
හරි හිතෙන් හදලා මිසක් gadol කැටේ හදන්න බෑ.
ඒක තේරෙන ස්වාමීන් වහන්සේ.
එතකොට ඒක මොකද්ද දැන් ඔය ටිකක් පැටලවගෙන තියෙනවා ඔය පැටලීලි පොඩ්ඩක් අරගන්න
එතකොට නෑ ස්වාමීන් වහන්සේ ඒකයි දැන් එතකොට ඒ අව්‍යාකට සිතක තියෙනෝනේ අවකාශ
අව්‍යාකට සිතක විඥානයක්
නෑ නෑ ඒක විඥානයක් ස්වාමීන්
විඥානයකුත් නෑ සංකතයක් හදන්නේ
සංකත එතකොට අවකාශ කාය පඨවි ආපෝතේජෝ වායෝ කිය හයක් තියෙනවා
එතකොට දැන් අටන ආපෝතේජෝ වායෝ අපි දැන් මේ පොල්ලත්ට ඇවිදගෙන යනවා පොල්ලත්ට අපි ඇහෙන් දකින්නවා හැබැයි අපි ඔය ආපෝත්‍යජෝ ආයෝ පඨවි හතරම තමයි ලකින්නේ. හැබැයි අපි විඥාණයෙන් අර පොල් ගහක් දැකලා අර ගෙඩි 50ක් විතර තියෙනවා ඒ වගේ කරනවද?
නැසමින හස.
ඒක නිය මේක දෙකේ වෙනස සංසන්දනය කරලා බලන්න ඕනේ නැතුව හරියන්නේ
නැහැ. ඒකත් තේරෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒතර හැම සිතිවිල්ලකම චේ ධාතු තියෙනවනේ ස්වාමීන් වහන්සේ.
නෑ හැම සිතිවිල්ලක නෑ ආභ්‍යාගත සිතිවිල්ල චේ ධාතු නැහැ. අවකා විඥාණයක් නැහැ.
එතකොට මේ ක්‍රියාසිතක එතකොට ප්‍රඥා
ක්‍රියාසිතක අනිත් පැත්තට
කෙරේ විඥානවලට ප්‍රඥා
ඔව් ඒක ප්‍රඥාව ඒක පිරිසිදු වෙන පැත්තට
එතකොට ස්වාමීන් වහන්සේ මේ
අරක කිලුටු වෙන පැත්තට
අව්‍යාකත සිතක මේ
අව්‍යාකට සිතක කිලුටු වෙන්නෙත් නැහැ, පිරිසුදු වෙන්නෙත් නැහැ, විඥාන ශක්තියකුත් නැහැ.
එතන මොනවද ඡේදාතු නැත්තම් මොනවද එතන තියෙන්නේ සමිනාස්?
එතන තියෙන ආපෝතීජෝ ආයෝපට විදක්ක ඇහෙන් දැක්ක තියෙනවා.
අවකාශත් තියෙනවා.
අවකාශිකුත් තියෙනවා.
විඥාන ප්‍රඥා
විඥාන පෝ ප්‍රඥා මොකක්වත් ඒක සංචේතනා පවත්වන්නේ නැහැ.
එතකොට එතන මොකද තියෙන්නේ?
එතන තියෙන්නේ අව්‍යාකට.
අව්‍යාකට ඡේදාතු නැත්තම් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ අනිත් එක
එකක් නෑ. එතන හයක් නෑ, පහයි තියෙන්නේ.
පහයි.
එතන 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 විඥානේ නෑ. විඥානේ නැත්නම් සංකාර නෑ, සංකතයක් හැදින්නේ නෑ. පැවැත්මට හෝ නැවැත්මට හෝ හේතු වෙන හෝ ආර්ය පරිදේශනය කනාර්ය පරිදේශනය මොකක්වත් සිදු වෙන්නේ නෑ.
ස්වාමිනාසට සංකාරසිත
ඒක තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් හෝ අයහපතක් හෝ දෙපැත්තෙන් එකක්වත් සිදු වෙන්නේ නැත්නම් එතන ඡේ ධාතුවක් නෑ.
සමිනා සංකාරසිතකින් මේ ආපෝතේජෝ ආයෝ පටවි තියෙන නිසා
ආපෝතේජෝ ආයෝ පටවි නැත්නම් විඥාණයෙන් අවකාශයේ ලංගතයක් හදන්න බෑ.
ඔව් සමිනා, එතකොට ගතියක් ඇති වෙන්නේ ඒ
ගතියක් ඇති වෙන්නේ නැහැ.
ඒ හතර තියෙන
නිසා දැන් භූත ධාතු වෙලා ගති වෙන්නේ නැහැ.
අවකාශිතකින්
ඔය ඔයගේ ප්‍රශ්නේ කවදදක්වත් ඉවර වෙන්නේ නැහැ. හරි, ඔහම නවත්තන්නේ. මේක ඔයාගේ මේ පොඩ්ඩක් තියෙනවා පොඩි මේම එකක් පැටලිල්ල. ওই පැටලිල්ල පොඩ්ඩක් අරගන්න. ආනපාන සති සමාධියේ සුවාණයක් විතර වඩන්න. ඔයා මේ අහගත්ත දේ කිසිම දෙයක් කරලා නැහැ. මෙතෙක්කල් භාවනා වැඩසටහන් තුනකට ආවට මොකක්ම ප්‍රායෝගිකව කරලා නැහැ. කරා නම් ඔයාට හොඳට ඕක පැහැදිලිව තේරෙනවා. ඔයා මේ කරන්නේ නැතුව මේක අහගෙන දැනුමක් ලබා ගන්න විතරක් ආවට වැඩක් නැහැ. හරි, හොඳයි. දැක්මක් නැහැ, දැනුමක් තියෙනවා. දැක්මන ලබා ගන්න තමයි අපි ප්‍රශ්න අහන්නේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තා නම් දැන් ඉතින් ප්‍රශ්න අහලා ඉවරයි, අවසానයි. හොඳයි, එහෙනම් දැන් අදට එතකොට මේ ධර්ම සාකච්ඡාව අවසానයි. දැන් මේ ඊළඟට මේ ගිලම්පස දානයක් තියෙනවා. ඒ ගිලම්පස දානයට සහභාගී වෙන්න පුළුවන්. අද මේ හවස් වරුවේ ඒ ගිලම්පස දානය මිය පරලෝගිය YP ජයතිලක මහතා සහ M ජයතිලක මහත්මියට පිම්පිනිස එම දරුවන් සහ ඒ ඥාති මිත්‍රාදීන් විසින් සියලුම දෙනාට සිව්පසක් සිව්වනක් පිරිසවසම විශේෂයෙන්ම මේ හවස ගිලම්පස දානය පූජා කරලා තියෙනවා. ඒ නිසා ඒ මිය පරලෝගිය YP ජයතිලක මහතාටත් ඒ M ජයතිලක මහත්මියටත් සියලු දෙනා පින් අනුමෝදන් කරලා පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මිය පරලෝගිය ඒ YP ජයතිලක මහත්මයාටත් M ජයතිලක මහත්මියටත් නිවන් සැප ලබන්නටම සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ සියලු දෙනාගේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, හේතු ආසනා වේවා කියලා කවුරුත් සාදු ගන්න. දැන් ඒ ගිලම්පස පූජාවට ගිලම්පස භාවිතා කරන්න පරිහරණය කරන්න අවස්ථාව තියෙනවා. පින් අනුමෝදන් කරනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඒ ගිලම්පස දානයෙන් පස්සේ 7 කාලට මේ පින්වත් පිරිස වෙනුවෙන් මීට පෙර සමාලෝචන වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ සමාලෝචන වැඩසටහන් වලින් අපි උපුටාගත්ත යම් යම් සමාලෝචන ප්‍රකාශයන් පැයක් පමණ තුළ සමාලෝචන ප්‍රකාශයන් 4-5 අර පහළ රූපවාහිනී ත්‍රියක් තියෙනවා. එතෙන්දී ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ දාන ශාලාවේදීම ඒකත් බලලා Tamanටත් එකිනුත් අදහසක් ගන්න පුළුවන් වෙනවා. මේ වැඩසටහනට, භාවනා වැඩසටහනට සහභාගී වූ බොහෝ පිරිස් මේ මෙතෙක්කල් භාවනා වැඩසටහන් 50ක් විතර තිබ්බා. ඒවෙන් ඒ සමාලෝචනයන්ෙදී විනාඩි 5 10 15 කතා කරපු අයගේ අදහස් කීපයක් Tamanටත් තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ඒකත් අහගන්න කියලා සෑම කෙනෙකුටම ආරාධනය කරනවා. හදයි, එහෙනම් අපි පින් අනුමෝදන් කරන්නට, පින් පවරන්නට මේ ගාථාවන් සජ්ජාන අපි ගාථාවන් කියලා පින් අනුමෝදන්. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා Dantu sabba sampatti siddhiya ittavatacham sambadam punya sampadam sabbe sattanum dantu sabba sampatti siddhiya idamme nyatinam tu sukita untu nyatayo idamme nyatinam tu sukita untu nyatayo idam ho nyatinam tu sukita untu nyatayo imina punyakam na mami bal samagamo satan samagamo hotu yav nibbana pattiya.